අද 2024 මැයි මාසයේ 26 වන ඉරිදා අප සිළු දෙනාම සම්බන්ධව සිටින්නේ ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහවන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනකටයි. ඒ සඳහා නිසරණමණේන් සහභාගි වන නම කියන්න අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්වා වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්වා වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සමන් දීමයි. ඊන අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ පච්ච පෙච්චසෝ න ලබතේ සුකං. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේ න හිංසති අතනෝ සුඛමේසානෝ පෙච්චසෝ ලබතේ සුකන්ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන මාතෘකාව යම්කිසි විදියක බොහොම සරල සිදුවීමක් වගේම සරල මාතෘකාවක් කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. නමුත් මේ වගේ දෙයක් තුළ අපේ මේ පුහුණුව වගේම අපේ ජීවිතවලටත් එකතු කරගත යුතු යම්කිසි වටිනා පැතිකඩ කිහිපයක් අපිට දැන හඳුන ගන්න පුළුවන්. එතන මේ යම්කිසි සිදුවීමක් දැකලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගාථා පද කිහිපයක් තමයි මේ අද අපි ඉදිරියෙන් තියාගත්තේ. එතකොට ඒක දකින්නේ නිකන් මේ දරුවෝ ටිකක් ගැරඬියෙක්ට හිංසා කරන සිදුවීමක් තමයි දකින්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සිදුවීම මේ විදියට දැකලා ඒ සිදුවීම සම්බන්ධයෙන් යම් කිසි විදියක දේශනාවක්, එහෙම නැත්නම් යම් කිසි විදියක ගාථා කිහිපයක් ප්‍රකාශ කරනවා. එතකොට එතන මොකද්ද කියන්නේ කියලා බැලුවොත් මොකද්ද කියන්නේ, මේ සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අතනෝ සුඛමේසානෝ පෙච්ච සෝ න ලබතේ සුඛං. මේ විදියට යමෙක් තමන් සැපයට කැමැතිව ඉඳගෙන වෙන කෙනෙක්ට, ඒ සැපයට කැමැති වෙන කෙනෙක්ට හිංසා කරයිද පීඩා කරයිද, අන්න ඒ තැනැත්තා පරලොව සුවයක් නැත්තම් පසුව සුවයක් ලබන්නේ නෑ. තමන් සැපයට කැමති එහෙම ඉඳගෙන අන්න තවත් සැපයට කැමති වෙන සතෙක්ට, වෙන කෙනෙක්ට මේ තැනැත්තා හිංසා කරනවා, පීඩා කරනවා. ඒක නිසාම අන්න මේ ආකාරයෙන් පසුව පරලොව සුව නොලබනවා මේ තැනැත්තා කියලා සඳහන් කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් සුඛකාමානි භූතානි යෝ දණ්ඩේ න හිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝ ලබතේ සුඛං. තමන් සැපයට කැමැතිව හිඳගෙන අර විදිහේ සැපයට කැමති සත්‍යයන්ට හිංසා කරන්නේ නැහැ. අනේ එතකොට මොකද වෙන්නේ, මේ තැනැත්තා පසුව පරලව සුවයක් සැපයක් ලබනවා. අනේ විදිහ අදහසක්, සරල අදහසක් භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවේ දේශනා කරනවා, ප්‍රකාශ කරනවා. එතකොට ඔතන අර තියෙන දේ තමයි තමුන් සැපයට කැමති. කවුරුණත් තමුන්ට දුක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමුන්ට කවුරු හරි හිංසා කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන් සැපයට කැමැතිව තමයි කල්ගත කරන්න ඉන්නේ. එතකොට එහෙම ඉඳගෙන අන්න මොකද කරන්නේ? අර දඬු මුගුරු අරගෙන වෙන තවත් සැපයට කැමති සතෙක්, තවත් සැපයට කැමති කෙනෙක් අලලා ඒ කෙනාට පීඩා කරනවා, හිංසා කරනවා. ඒ හිංසා පීඩා කිරීම නිකාම්ම නෑ, නිකාම්ම මගහැරිලා යන්නේ නෑ. ඒ වෙනුවට ඒකේ ඵල විපාක, දුක් විපාක මෙතනත්තට විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න විදිහේ අදහසක් තමයි මෙතන. අපි කවුරු කවුරුත් තම තමන්ගේ සැපයට කැමති. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ මෙතන පෙන්වන්න උත්සාහ කරන්නේ අර යම් කිසි විදියක මේ සීලයට උනත් මුල් වෙන මූලිකම දේ තමයි. මොකද්ද? තමුන් පෙරට කොට තමුන් ඉදිරියෙන් තියලා තමුන්ට සාපේක්ෂව වෙන කෙනෙක් දිහා බලනවා. වෙන කෙනෙක් මම මේ වගේ දෙයකට කැමතිද? එහෙමනම් වෙන කෙනෙක් මේ වගේ දෙයකට කැමති වේද? මම මේ වගේ ඉරණමකට ලකුණොත් මොන විදියෙ ඇඟීමක් මට ඇති වේද? වෙන කෙනෙක්ව මේ වගේ ඉරණමකට ලක් කරන්න සුදුසුද කියලා අන්න ඒ විදියට නැවත නැවත මේ තමුන් ඉදිරියෙන් තියලා තමුන් සංසන්දනය කළා බලන ස්වභාවයක්, බලන බැල්මක් මේ තැනට තුල තියෙනවා. එතකොට සාමාන්‍ය ඔය සෝවාන් වීම පිළිබඳ, එහෙම නැත්නම් සෝවාන් පුද්ගලයෙක් සතු ලක්ෂණ පිළිබඳ සඳහන් කරනකොටත් විවිධ සූත්‍ර දේශනා අපේලියක් තියෙනවා, පොඩි පොඩි සූත්‍ර දේශනා. ඒක මේ විදිහේ සෝවාන් පුද්ගලයෙක්ගේ සලකුණු ලක්ෂණ විවිධ ඒවා සඳහන් කරනවා. එතකොට එහෙම සඳහන් කරනකොටත් ඔන්න ඔය සීලේ පැත්තෙන් පෙන්නන්නේ ඔය දේ තමයි. මොකද්ද? තමුන් පෙරට කොට තමුන්ට සාපේක්ෂව හිතන්න පුළුවන් මේ තැනත්තට. ඒ හිතන, කල්පනා කරන, ඒ විදියට සලකන නිසාම මෙයා යම් කිසි විදියක සීලයෙන් ආරක්ෂාවක් මේ තැනත්තට තියෙනවා. අර විදියට ඒ නොකටයුතු දේවල් කරගන්න හැකියාවක් මේ තැනත්තට නෑ. ඔන්න ඔය විදිය අදහසක් ඉදිරිපත් වෙනවා. එතන මේ අපි කාට කාට වුණත් මේ තමුන් ඉදිරියේ තියලා බැලුවාම, තමුන්ට සාපේක්ෂව බැලුවාම වෙන කෙනෙක්ට මේ විදිහේ ඉරණමක් අත්විය යුතුද, සුදුසුද කියන එක පිළිබඳ අදහසක් අරගන්න පුළුවන්. ඉතින් එසේ නමුත් මෙන්න මේ සිදුවීමක්, සරල සිදුවීමක් දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ. මෙන්න මේ විදිහේ මේ තමුන් සුවයට කැමැතිව ඉඳගෙන වෙන කෙනෙක්ට හිංසා කරනවා නම් ඒ තම තමුන්ටම ඒකේ දුක් විපාක දවසක විඳින්න වෙනවා. ඒ වගේම තමයි තමුන්ට, තමුන් සුවයට කැමති විඳගෙන වෙන කෙනෙක්ට හිංසා නොකිරීම තුළින්, වෙන කෙනෙක්ට මුකුත් සැපයක් දීලා නෙමෙයි, මේ වෙනුවට හිංසා නොකිරීම තුළින්ම මේ තැනැත්තා තමනුත් සැප ලබනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි ගැන හැර දක්වන්නේ. එතකොට මේ වගේ මේ සත්ත්ව හිංසනයක් විදිහට ඉදිරිපත් වුණු අවස්ථාවක් වුණාට අද කාලේ ලෝකේ විවිධාකාර හිංසන බහුලව තියෙනවානේ. සත්ව හිංසන විතරක්ම නෙමෙයි, සත්ව හිංසනක් තියෙනවා, ඒ වගේම වෙන වෙන විදිහේ හිංසනක් තියෙනවා. සමහර වෙලාවට වෙන පුද්ගලයන්ව හිංසනයට ලක් කරනවා. සාමාන්‍ය ඔය බුලීන් කියන වචනේට තියෙන්නේ හිංසනයට ලක් කරනවා කියලා. එතකොට ඒක තමයි සිංහල ට්‍රාන්ස්ලේෂන් එක මං හිතන්නේ ළඟින්ම යන එක. එතකොට ඒ විදිහේ හිංසනයක් කියන දෙයක් අද කාලේ ලෝකේ බොහොම බරපතලව තියෙන දෙයක්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් පොඩි දරුවෙක්, නැත්නම් ඒ ඉස්කෝලේ යන දරුවෙක් මේ වගේ දෙයකට තම තමන්ගේ යහළු මිත්‍රයෝ තුලින්ම පත් වෙනවා. එතකොට ඒ වගේ පත් වුණාම අර දරුවාගේ ඒ තියෙන මානසිකත්වය ක්‍රෂ් කරන්න පුළුවන් මේ වගේ ක්‍රියාවලියකට. දවසක් දෙකක් නෙමෙයි, දිගින් දිගට මේ විදියට මේ හිංසනයට ලක්වීම තුළින් එකම කෙනෙක් ඉලක්ක කරලා මේ හිංසනය සිදු කරනවා. ඊට පස්සේ අර විදියට නැවත නැවත මේ හිංසනය සිදු කරනවා. ඉතින් එහෙම දේවල් තනිකර අර නිකන් මේ අර ඩොමිනන්ස් තමයි පෙන්නන්නේ. මම තමයි රැහේ මහායිකා, මම තමයි රැහේ නායකයා කියන බලය, බලාධිකාරියක් පනවන්න තමයි මේ උත්සාහ ගන්න. ඒ වගේ පැතිකඩ දැක ගන්න පුළුවන්. ඒ විදිහේ දේවල් දැක ගන්න පුළුවන්. අන්න ඒ කට්ටිය තමුන් හිංසනයට ලක් වෙනවට කැමති කට්ටිය නෙමෙයි. අර විදිහේ අන්න වෙන කෙනෙක්ව හිංසනයට ලක් කරන්න කැමති. ඒ වගේ දෙයකින් විනෝදයක් ලබනවා. විනෝදයක් ලබනවා. ඉතින් ඔහොම තත්ත්ව දැක ගන්න පුළුවන්. ඒතට හිංසනය සම්බන්ධ වුණත් ලොකු ලොකු නීති රෙගුලාසි කොච්චර ඇති කරන්න හැදුවත් බේරන්න අමාරුයි. බේරන්න අමාරුයි. මොකද ඒක එක්කෙනා හික්මීමක් නැත්තම් බේරන්න අමාරුයි. දැන් පහුගිය දවසක කොහෙදෝ සිදුවීමක් දැක්කා. ඒකේ තියෙන්නේ මේ හිංසනයට ලක් කරලා වෙන දරුවෙක්ව මේ දරුවාට ස්කූල් බස් එකේ එන්න තහනම් කළා. ඉතට තාත්තට කියනවා ගෙදරට ගිහිල්ලා දාන්න ඉස්කෝලේට කියලා. දැන් මේ හිංසනයට ලක් කරපු කෙනා තමයි මේ. ඉතට තාත්තා මොකද කරන්නේ? හරි, උඹ මෙහෙම දෙයක් නේ කරේ, මේ පයින් පලයන් ඉස්කෝලේට. අද කිලෝමීටර් 10ක් පයින් යන්න වෙනවා. මේ හීතල කාලගුණේ මේ විදියට වෙහෙසෙන්න වෙනවා. ඒ වෙහෙසෙන හේතුවම තම මේ කරපු වැඩේ හරි වැරද්ද තේරුම් ගන්න උදව් වෙනවා කියලා මේ තාත්තා මොකද කරන්නේ? අර දරුවා ඉදරින් ඉඳලා ඉස්කෝලේට පයින් යවනවා. යවනවා විතරක් නෙමෙයි, තමුන්ගේ වාහනේ පිටිපස්සෙන් ගිහිල්ලා මේ හිමීට හිමීට මෙයා පයින් යන මේ දුවෙක් පයින් යන පිටිපස්සෙන් වාහනේ ගමන් කරනවා. මේ ඉස්කෝලේට පයින් යනවාද කියලා බලන්නත් වගේම අර දරුවාගේ ආරක්ෂාව සඳහාත් ඔය දෙක හින්දාම. ඉතින් එහෙම ගමන් කරන නියම පේරන්ටින්. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ කෙනෙක් පාඩමක් ඉගෙන ගන්නවනේ අඩුම ගානේ. නවතින එකක් නෑ සමහර විට. නමුත් අන්න පාඩමක් ඉගෙන ගන්නවා. ඉතින් ওই විදිහට දෙමව්පියන්ගේ පැත්තේ වුණත් යම් කිසි වගකීමක් එන්න පුළුවන් මේ විදිහේ මේ හිංසනය වගේ දෙයක් වළක්වා ගැනීම සඳහා. ඒ වගේ බිහේවියර්ස් අනුමත කරොත් නැවත නැවත වැඩි වැඩියෙන් වෙන කෙනෙක්ව හිංසනය කරන්න, පීඩාවටපත් කරන්න යොමු වෙන එක බොහොම ස්වභාවිකයි. ඊළඟට අනිත් පැත්තේ ඔය ඉන්ටර්නෙට් බුලීන් කියලා කතාවකුත් තියෙනවා. අන්න මේ ඉන්ටර්නෙට් එකේ ඔය Facebook, social media වල එක්කෙනෙක්ව ටාගට් කරලා ඉලක්ක කළා දහස් ගණක පිරිසක් සමහර විට, නොදන්නා පිරිසක් සමහර විට අන්න ඉලක්ක කරමින් ඒ තැනැත්තව මානසිකව බිඳවට්ටන්න, පහතට හෙලන්න කටයුතු කරනවා. එහෙම නැත්නම් ඔය තමුන්ගේම පෙම්වතිය තරහ වුණාට පස්සේ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප, එහෙම නැත්නම් වීඩියෝ එකක් සමාජ මාධ්‍යයටම උදාහරණ. ඉතින් ඔය වගේ දේවල් සිද්ධ කරනවා. සමහර විට අර තමුන්ම ළඟින් ඉඳපු අර විදියට ප්‍රේමවන්තයා, එහෙම නැත්නම් ඒ විදියට යාළු මිත්‍රෙක් තමයි මේ දේවල් වලට මුල් වෙලා තියෙන්නේ බලනකොට. ඉතින් ඔන්න ඔය වගේ විවිධ පැතිකඩ, විවිධ ස්වභාව තියෙනවාද ලෝකේ? නූතන නූතන අලුත් අලුත් විදිහට හිංසනය සිද්ධ කරන්න පුළුවන්. දුරස්ථව ඉඳගෙන හිංසනය සිද්ධ කරන්න පුළුවන්. යම් කිසි බටන් කීපයක් ඔබල හිංසනය සිද්ධ කරන්න පුළුවන්. අර විදිහට නදන්නා කෙනෙක්ට පවා හිංසනය සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ අමුතු ලෝකයක තමයි අපි මේ ඉන්නේ, ජීවත් වෙන්නේ. ඒ ලෝකේ හරියට විවිධ ආකාරවලින් මේ විදිහට හිංසනයක්, මේ විදිහට වෙන කෙනෙක් වෙහෙසීමක්, පීඩාවටපත් කිරීමක්, මේ වගේ දේවල් ජයට නැගලා යනවා. සත්තුන්ට උනත් ඒ වගේ තමයි. ඒ වගේම මිනිස්සුන්ට උනත් ඒ වගේ තමයි. පරිසරයේ උනත් නිතර නිතර මේ විදිහට විනාශ කරමින්, හානි කරමින් තමයි මේ මනුස්ස වර්ගයා කල් ගෙවන්නේ. එතකොට ඒ මනුස්සයාගේ මේ හිතේ ස්වභාවය, එහෙම නැත්නම් මේ මනුස්සයාගේ යථා ස්වභාවය තමයි මේ පෙන්වුම් කරන්නේ. සාමාන්‍යයෙන් තමුන්ගේම පරිසර පද්ධතිය විනාශ කරන වෙන සත්වයෙක් නැති තරම්. ඒ වගේම තමුන්ගේම වර්ගයා මේ විදිහට නසා ගන්න වෙන සත්වයෙක් නැති තරම්. දැන් පහුගිය දවසක මේ නිස්සරණයට ආවා ළමයි ටිකක්. මේගොල්ලෝ ආවේ මුස්ලිම් පාසලකින්. ඉතින් ඒගොල්ලන්ගේම හඳුන්වා දීම පාසලක් කියන වෙනුවට ඒගොල්ලෝ කිව්වා මුස්ලිම් පාසලක් අපි කියලා. ඒ හඳුන්වා දීමත් වැරදි ඉතින්. ඒ මොකද්දෝ තියෙනවනේ. ඉතින් කමන්නේ ඒගොල්ලාම තමයි එහෙම හඳුන්වලා දෙන්නේ. ඉතින් පාසලක් කියන වෙනකොට මුස්ලිම් පාසලකින් මේ විදියට ඇවිල්ලා 300ක වගේ ලොකු පිරිසක් බිති දිගෙත් ළමයි වාඩි වෙන්න ඉඩක් නැහැ. ඉතින් ඔහොම ඇවිල්ලා වාඩි වෙලා මේගොල්ලෝ කියනවා අපි ආවේ මේ පරිසර දිනයකට. අපි ආවේ මේ මීතිරිගල රක්ෂිතේ මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා යම්කිසි ගස් කීපයක් හිටවන්න තමයි ආවේ. ගස් හිටවන්න ආවේ. ඉතින් අද දවස නාල කළා, විනෝද වෙලා යන්නත් අදහස තියෙනවා කියලා මේ කට්ටිය ඇවිල්ලා වාඩි වෙලා. එතකොට මේගොල්ලන්ට ඉතින් උදේ වරුවේ පෑක විතර වගේ පොඩි වැඩසටහනක් අපි සිද්ධ කරා. එතකොට ඒ සිද්ධ කරන වෙලාවේ මේ දරුවෝ ටිකට ඒ ආපු මාතෘකාව ඇයි ආවේ කියලා අහලා මං ඒගොල්ලන්ගෙන් ඇහුවා මේ ඇයි මේ විදියට අපිට ගස් හිටවන්න වෙලා තියෙන්නේ කියලා. ඇයි මේ විදියට අපිට පරිසරය රැකගන්න වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ කට්ටිය ටිකක් වටපිට බලලා එකපාරට තේරුනේ නැහැ මොකද්ද මේ අහන්නේ කියලා. ඊට පස්සේ එකෙක් නැගිටලා කියනවා මේ අපිම හින්දානේ ස්වාමීන් වහන්සේ. අපි හින්දාම තමයි මේ ගස් හිටවන්න වෙලා තියෙන්නේ. අපි හින්දාම තමයි මේ පරිසරය රැකගන්න පුළුවන් රැකගන්න වෙලා තියෙන්නේ. යන්න මේ මනුස්ස වර්ගයාගේ හැටි තමයි මේ තියෙන්නේ. අර විදිහට මේ තමුන්ගේම වටපිටාව විනාශ කරනවා. 20 වෙනි සියවසේ සතවර්ෂේ මිලියන 100ක වගේ ප්‍රමාණයක් ඊට අධික ප්‍රමාණයක් තමුන්ගේම වර්ගයා නසාගෙන තියෙනවා මේ මිනිසු මිලියන 100ක් තම තමුන් නසාගෙන තියෙනවා. 21 වෙනි සියවසේ ඊට වැඩිය වැඩි වෙන්න ට්‍රයි කරනවද කොහෙද රෙකෝඩ් එක ඊට වැඩිය ඉහළින් තියන්න ට්‍රයි කරනවද කොහෙද ගතියකුත් මේ දවස්වල දැක දැනගන්න පුළුවන්. එතකොට ඒ විදිහේ සත්ව ස්වභාවයක් ඒ විදිහේ જાතියක් නෙමේ. එතකොට ඒක තමයි හැටි. ඒක තමයි මේ මනුස්සයන්ගේ හැටි. එතකොට තම තමුන්ව නසනවා, වට පරිසරේ නසනවා. ඊට පස්සේ ක්ලයිමේට් චේන්ජ් අනම්මනම් කියලා වලිගේ උඩ තියාගෙන දඟලනවා. දැන් මේ දවස්වල උනත් මේ ක්ලයිමේට් එක ගත්තත් අර නිකන් එක්ස්ට්‍රීම් යන්නේ. වහිනකොට වහිනවා නිකන් ආයෙ නිකන් මේ බකට් වලින් වක් කරනවා වගේ අහසේ ඉඳලා ඒ ගණනට. පායනකොටත් අනිත් පැත්තට අන්තෙටම යනවා පෑවිල්ල. ඒ කාලගුණේ තියෙන අන්තවලට ගමන් කිරීමක් එක්ස්ට්‍රීම් වලට යාමක් බොහොම වැඩි වැඩියෙන් මතුවලා එන අවධියක. අන්න අර විදිහට මේ මිනිස්යාගේ තියෙන මේ හිත තුල තියෙන වයලන්ස් එහෙම නැත්නම් කුරිරු බව මේ විදිහට හිංසනය බාහිර ලෝකයේ කුරිරු බවකට හිංසනයකට ගැලපිලා එනවා. ඒක තමයි මේ ස්වභාවය. දැන් ඔය ලෝකයේ දකින්න තියෙන ක්‍රියාකාරකම් මේ හිත තුල තියෙන නරුම ගතිය නැත්නම් අර විදියට උරග ගතිය තමයි මේ ලෝකෙට මතුවලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මනුස්සයාගේ හිත තුල තියෙන ස්වභාවය තමයි මේ බාහිර ලෝකේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි වැඩේ. ඒ හැම වටපිටාවක හැම ජීවන රටාවක හැම ජීවිතයක තමයි අපි ඉන්නේ. ඉතින් ඒ වගේ ජීවිතයකට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ තමුන් මේකෙන් වියුක්ත නැහැ. තම තමුණුත් මේකෙම කොටසක්. එතකොට වෙන කෙනෙක්ට හිංසා කරොත් තමුන් සැප කැමැතිව අන්න තම තමුන්ටත් ඒ හිංසනය දවසක විඳින්න වෙනවා. ඉතින් ඒ විදිහේ නිකන් එකට සම්බන්ධ වෙච්ච එකට ඇලිච්ච ස්වභාවයක් මේ තුල තියෙනවා. වෙන කෙනෙක්ට හිංසා කිරීම, පරිසරය විනාශ කිරීම ඔය විදිහේ දේවල් මේක වටවලල්ලක් ගිහිල්ලා චක්‍රයක් කරකිලා නැවතත් අපි අපිටම මතුවෙලා එනවා. නිකන් අර කර්ම යන්ත්‍රණයෙන් යන්ත්‍රණය කළා කියන්නේ කර්ම යන්ත්‍රණයක් වගේ නිකන් මේක. ඒකෙන් යන්ත්‍රණය කළා මතුවෙලා එනවා. එහෙම නැත්නම් ඔය Hinduism වල හොඳ නිකන් ලස්සන අදහසක් තියෙනවා. මිත්‍යා අදහසක් මොකද්ද මේ ඉන්ද්‍රාස් net, මේ ඉන්ද්‍රාස් jeweled net කියලා තමයි කියන්නේ. මේ ඉන්ද්‍රගේ මේ දිහේ දාමයක් එහෙම නැත්නම් මේ net එකක් තියෙනවා. මේ net එකේ හැම කෙනාම එකිනෙකට එකිනෙකට සම්බන්ධයි. ඔබයි මායි සම්බන්ධයි. වටපිටාවේ පරිසරය සම්බන්ධයි. මේ සත්තු සම්බන්ධයි. එතකොට මෙන්න මේ විදිහේ ඉන්ද්‍රාගේ net එකක් ගැන කතා කරනවා. නිකන් oneness, interconnectedness කියලා වගේ කියන්නේ මේ සියල්ල එකට සම්බන්ධ බව, මේ සියලු දෙනාම එක බව, මොන විදිහ අදහසකින් තමයි ඒක කියන්නේ. එතන මේක කියන්නේ මොකද්ද? මේ net එක ඔබ වෙන කෙනෙක්ට අනතුරක් කරොත් මොකද වෙන්නේ? අන්න මේ net එක තමයි damage කරන්නේ ඔබ. එතන මේ net එක damage කරනකොට ඒකේ කම්පනයක් නැත්නම් ඒ සිදු කරපු ඒ කම්පණයෙම අර net එක පුරා පැතිරිලා ගිහිල්ලා තමුන්ටත් විඳ ගන්න සිද්ධ වෙනවා. මොන විදිහ අදහසකින් තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඒතර ලස්සන නිකන් ක්‍රියාකාරකමක් විදිහට ඔය net බට එක වගේ ඇත්තට ඔය මදුරු දැල් දෙන්නේ. ඒකේ ඒ වගේ රවුම් බටයක් අරගෙන ඒක හරහට මේ නිකන් ඉලාස්ටික් පොඩි රබර් බෑන්ඩ් වලින් වගේ නිකන් දැලක් වියලා ඒ හැම ජොයින්ට් එකේම නිකන් මොකද්ද පබලුවක් වගේ අමුණලා තියෙනවා. ඒතර මේ පබලුවකින් නිරූපණය වෙන්නේ මේ ඉන්න එක්කෙනා මේ එකිනෙකාට සම්බන්ධයි. එක එක පබලුවක් හෙල්ලුවාම අනිත් වටපිටාවේ පබලුත් හෙල වෙනවා. එක පබලුවක් නැත එක තැනකට ඩැමේජ් කරාම අන වටපිටාවම විකෘති වෙලා අර net එකේ මහා හීලක් හැදෙනවා. ඔන්න ඔය විදිහට නිකන් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදිහටත් මේක පෙන්නවා. මොකද්ද මේ කියන්නේ වන්නස් මේ විදිහට මේ සියල්ලම එකට සම්බන්ධයි. මේ විදිහේ මේ net එකකින් ගෙතිලා තියෙනවා එකිනෙකා. මේ පරිසරය පවා ගෙතිලා තියෙනවා. මේ සත්තු පවා ගෙතිලා තියෙනවා. අන්න ඒ විදිහ අදහසකින් මේ ඉන්ද්‍රාස් net කියලා මේ ඉන්ද්‍රාගේ දැල කියන අදහසින් මේ යම් කිසි මතවාදයක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන්නේ මොකද්ද? මෙන්න මේ එකිනෙකාට සම්බන්ධයි කියන මේ අදහස තමුන්ට විතරක් ස්වායත්තව මේ විදිහට කල්ගෙවන්න බෑ මේ ජීවිතේ මේ ලෝකේ. මේ වෙනුවට යම් යම් දේවල් කරනවාද ඒවැයි ප්‍රතිවිපාක අපි අපිටත් විඳින්න වෙනවා. ඒ විදිහේ කතාවක් ඒ විදිහ අදහසක් මේකට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මේ වෙනස්කම් වලට මේ උණුනුන් මරා ගන්න හේතු වෙන දේවල් මොනවද කියලා බැලුවොත් ගොඩක් වෙලාවට මේ අපි තුල තියෙන වෙනස්කම් තමයි. සාමාන්‍ය ආගම කියන්නේ ඔන්න හොඳ මරා ගන්න පුළුවන් මාතෘකාවක්. ආගමෙන් අපි වෙනස්. එහෙම නැත්නම් අපි හිතමු ජාතිය කියන්නේ අන්න මරා ගන්න පුළුවන් මාතෘකාවක්. එහෙම නැත්නම් මේ විදියට ස්කින් කලර් එක මේ හැම වර්ණය අන්න එකිනෙකා මරා ගන්න පුළුවන් මාතෘකා. එහෙම නැත්නම් අපි හිතමු හිතන පතන විදිය. හිතන විදිය. ඒ වගේ මෙන්න මේ අපි ළඟ තියෙන වෙනස්කම් තමයි. වෙනස්කම්. කළු ජාතිකයේ දිහා බැලුව ගමන් අපිට අන්න මේ වෙන අදහසක් මතුවෙලා එනවා. සුදු හොරින කෙනෙක් දිහා බලපු ගමන් අපිට වෙන අදහසක් මතුවෙලා එනවා. අපිට වැඩිය වෙනස් විදියක චර්යාවක් කතාබහක් හිතුවිලි රටා තියෙන කෙනෙක් දිහා බලපු ගමන් අපිට වෙන අදහසක් මතුවෙලා එනවා. මොකද්දෝ එහෙම දෙයක් තියෙනවා. මොකද්දෝ එහෙම දෙයක් තියෙනවා. නිකන් අර මේ හිත තුල එයා ගොනු කරගත්ත මතවාදවලට අදහස්වලට පිට කෙනෙක් සම්බන්ධ වුණ ගමන් එයාට එරෙහිව අමුතු නිකන් ඝර්ෂණයක් මතුවෙලා එනවා. සාමාන්‍ය අපි හිතන්නකෝ දැන් මුස්ලිම් මිනිස්සෙක් එක්කම ගනුදෙනු කරනකොට මේ මිනිස්සයා මේ දකින්නත් කලින් අපි තීරණය කළ ඉවරයිනේ. දකින්නත් කලින් මේ මිනිස්සයා මේ මුස්ලිම් කාරයෙක් කියලා සමහර විට අන්න හිත තුලින්ම මොකද්ද ප්‍රතික්ෂේප කිරීමක් ඇවිල්ලා ඉවරයි. නමුත් මේ මිනිස්සයක කතා කරලා විමසලා විවෘතව මිනිස්සෙක් විදිහට ගනුදෙනු කරලා බැලුවොත් ඔය ඉන්න බෞද්ධයන්ට වැඩියත් ගුණාංගයක් තියෙන්න පුළුවන් ඒ කෙනා ගාව. ඉතින් ඔන්න ඔය විදිහ මොකද්ද ස්වභාවයක් අපේ හිත් තුල තියෙනවා. මේ වෙනස්කම් අගය නොකරන්නේ නැහැ අපේ හිත්. මේ වෙනස්කම් ප්‍රතික්ෂේප කරනවා. වෙනස්කම් නිසා කෙනෙක්ව පහතට හෙලන්න අපි උත්සාහ ගන්නවා. ඉතින් ඔය විදිහේ ස්වභාවයක් අපේ හිත් තුල තියෙන්න පුළුවන්. එතකොට මේ වෙනස්කම් බහා තබන්න මේ වෙනස්කම් පැත්තක තියන්න අපිට හේතු වෙන පුහුණුවක් තමයි මේ සතිමත් පුහුණුව. මේ වෙනස්කම් මතුවෙන්නේ කොහෙද? මේ හිත තුළ තියෙන හැඟීම් හිතිවිලි මේ අපි මේ ලෝකේ අත්දකින්න ආකාරය මම මාව අත්දකින්න ආකාරය මම වෙන කෙනෙක් අත්දකින්න ආකාරය ඔන්න ඔය විදිහට නොයෙකුත් වෙනස්කම් අපි අත්දකින්නවානේ. ඒ වෙනස්කම් අත්දකින්නේ මේ මනසට ග්‍රහණය වෙන අරමුණු අනුව තමයි. කිසි දෙයක් ග්‍රහණය වුණාම ඒකට අනුව ලෝකයක් ඒකට අනුව වටපිටාවක් අපි අත්දකිනවා. අපිට ගැළපිලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය මේ සතිමත් පුහුණුව අරගත්තොත් ඒ පුහුණුවේ ස්වභාවයම තමයි මෙන්න මේ සිහිය පුරුදු කරන මොහොතකදී සුළු මොහොතක් වෙන්න පුළුවන්. තප්පර ගණනාවක් වෙන්න පුළුවන්. නමුත් ඒ සුළු මොහොතකදී අන්න අපේ තියෙන වෙනස්කම් දුරස් වෙලා නැති වෙලා යනවා. අපි සියලු දෙනාම අර සුළු මොහොතකට සම වෙනවා. උඟ තමයි මේ සතිමත් පුහුණුවේ තියෙන වෙනස. කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ? අර හැඟීම් හිතවිලි තාමත් තියෙනවා. ඒ හැඟීම් හිතවිලි තීද්දි කොහොමද මම මේ වෙන කෙනෙක් හා සම වෙන්නේ? අපි අතර තියෙන මේ විදිහේ වෙනස්කම් දුරු වෙලා යන්නේ කොහොමද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් අතු වෙන්න පුළුවන්. එතකොට ඒ දුරු වෙන ක්‍රමේ තමයි අර හැඟීම් හිතවිල්ලක ගිරි ලගියොත්, ඒකට අපි අහු වුණොත්, ඒකේ වහලෙක් බවට පත් වුණොත් අන්න වෙනස්කම් මතුවලා එනවා. නමුත් මේ සිහියේ ස්වභාවයම තමයි ඒකට හසු නොවි මේ හැඟීම් හිතවිලි ඇති බව දැනගන්නා සුළුව කල් ගෙවනවා. මේ වටපිටාව මම අත්දකින බව දැනගන්නා සුළුව කල් ගෙවනවා. අන්නේ නිරීක්ෂකයෙක් විදිහට මේක දිහා බලන බැල්මක් අපි නැවත නැවත පුරුදු කරනවා. එතකොට මේ නිරීක්ෂකයා ගත්තොත් මේ නිරීක්ෂකයා ඔබයි මායි අතරේ වෙනසක් නැහැ. නිරීක්ෂකයාට පේන දේ, අහුවෙන දේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි නිරීක්ෂකයාගේ ස්වභාවය ගත්තොත් වෙනසක් නැහැ. නැවත නැවත බලාගෙන ඉන්නවා මේ විදිහේ මේ විවිධ දේවල් දැන දැකගනිමින් කල් ගෙවනවා. අන්නේ දැන දැකගන්න ස්වභාවයේ අපි සියල්ලංගෙම එක හා සමානයි. අපි සියල්ලංවම අන්න එක පවුලක් එක කෙනෙක් බවට පත් කරන සුළු ගතියක් තියෙනවා. සාමාන්‍ය අපි ගත්තොත් ඔය ලොකු ශාලාවක වගේ ගිහිල්ලා පිරිසක් එක්ක මේ සිහිය පිටෝගෙන වාඩි වෙලා වගේ ඉඳියොත් ටිකක් වෙලා. ඒ වාඩි වෙලා ඉන්නකොට ඒ පිරිසම නිකන් එක්කෙනෙක් බවට පත් වෙනවා, එක වයිබ් එකක් බවට පත් වෙනවා කියන එක නිකන් අමුතු විදිහට ඒ ගතිය දැක ගන්න පුළුවන්. මේ සියලු දෙනාම වාඩි වෙලා ඉන්නවා. මේ මූණුත් හරි විවේකයි ප්‍රසන්නයි. ඈ මූණු වලිනුත් අර තියුණු වෙහස පීඩාව පොඩ්ඩක් මගහැරිලා යනවා විනාඩි 10ක් 15ක් වාඩි වෙලා ඉන්නකොට. අර සියල්ලෝ සම වෙනවා මේ සතිමත් බව හරහා. සියල්ලෝම එක්කෙනෙක් බවට පත් වෙනවා මේ සතිමත් බව හරහා. ඉතින් හරි ලස්සන වැඩක් තමයි ඕක. ලෝකේ කොහේ ඉඳියත් මොන ආගම් ජාති ඇදහෙව්වත් අපිට මේ විදිහට මේ පුහුණුව හරහා එක්කෙනෙක් බවට එක පවුලක් බවට පත් වෙන්න හැකියාවක් තියෙනවා. මොකද මේ පුහුණුවේදී අපි අර මතුවේ වෙනස්කම් නෙමෙයි අගය කරන්නේ. ඒ වෙනස්කම් දැනගන්නා සුළුව කල්ගේ වෙන ස්වභාවය තමයි අගය කරන්නේ. ඒ දැනගන්නා සුළුව කල්ගේ වෙන ස්වභාවය ගත්තොත් ඒක අපි කාට කාටත් සමයි. දැන් අර ඔය දැන් අද කාලේ විදියට කිව්වොත් දැන් ඔය CCTV කැමරා ගැන එහෙම ඔය නොයෙකුත් සිදුවීම් මේවා වාර්තා වෙනවනේ. සමහර විට මේ අහිංසකයෙක්ව අපරාධයකට අහු කරනවා. අහු කරාට පස්සේ අන්න කැමරාව තියුණොත් හොඳට ගියා. නැත්තම් එහෙම අර අහිංසකයා හිරේ. ඉතින් ඔයගාගේ සිදුවීම් කොතෙකුත් සිද්ධ වෙනවා. ඒතකොට එහෙම සිද්ධ වෙනකොට අන්න මේ කියන්නේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේනේ හොඳම ටික තියෙන්නේ. ඒතකොට ඒකේ කියන්නේ මොකද? CCTV God. CCTV දෙවියන් වහන්සේ මේ බේරගත්තා. මොකද්ද? අන්න එයාට පුළුවනි මේ පැත්තක් ගන්න තුව බලාගෙන ඉන්න. මේ බැල්ම විතරයි යාගේ තියෙන්නේ. ඇති දෙයක් නැහැ. මහානිකං කෝල් හාඩඩ් වගේ නිකන් නේද? කිසි දෙයක් අර අත දාන්නේ නැහැ. හැංගීමක් හිතවිල්ලක් අරගන්නේ නැහැ. ඒ වෙනුවට මේක දිහා ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. අනවරතව බලාගෙන ඉන්නවා. අන්නේ බැල්ම ගැන තමයි මේ කියන්නේ. එතකොට අර කැමරාවක් උනත් දේවත්වයට නංගන්න හේතුව තමයි ඒ ආර විදියට පක්ෂයක් ගන්නේ නැතුව අහු නොවි නිරීක්ෂණයක් සිද්ධ කරනවා. එතකොට මේ දෙවියන්ගේ ඇසෙදි දෙවියන්ගේ බැල්මෙදි අමෙන්න මේ විදිහේ බැල්මක් ගැන තමයි කියන්නේ. දෙවියන් වහන්සේ මේ විදියට අපිව ජජ් කරන්නේ නැතුව විවෘත මනසින් අපිව බාර ගන්නවා. කවුරු කවුරුත් මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ තමයි. අන්නේ විදිහේ විවෘත භාවයකින් මේ බාර ගන්නවා. මොන වැරද කරත් මාව ජජ් කරන්නේ නැහැ වගේ කියන අදහසකින් ඕක ඉදිරිපත් කරනවා. අන්න අර මේ බැල්ම තමයි ඔය කියන්නේ. තීරණයකට එළඹෙන්නේ නැතුව ජජ් කරන්නේ නැතුව බලාගෙන ඉන්නවා. මේක අර කැමරාව වුණත් දේවත්වයට නංවන්න හේතු වෙන්න පුළුවන්. අන්න දෙවියන්ගේ ස්වභාවයක් විදිහට ඒ විදිහේ මතවාද අදහන කට්ටියත් ගෙන හැර දක්වනවා. නමුත් සරලව අපි තුල මේ විදිහට සිහියක් පුහුණු කරන කෙනෙක්ට තේරෙන්න බුලන් මෙන්න මේ සතිමත් මොහොත එක හුස්මක් එක පියවරක් අන්න මේ විදිහට අපිව මේ ස්වභාව ධර්මය එක්ක මේ අනිත් පුද්ගලයන් එක්ක සම කරනවා. අපි සියල්ල සතිමත් බව හරහා පුහුණුව හරහා සම බවට පත් වෙනවා. කෙනෙක් එක්කෙනෙක් බවට පත් වෙනවා. ඔන්න විදිහේ ක්‍රියාවලියක් පුහුණුවක් තමයි මේ සිද්ධ කරන දේ. අන්න ඒක වැඩි වැඩියෙන් හුරු කරනවා නම් පුරුදු කරනවා නම් අන්න අපි අතර තියෙන වෙනස්කම් දුරලන්න මේ විදිහට හිංසනයට ලක් කරන්න එන අදහස් දුරලන්න මේ විදිහ හිංසන දුරලන්න හේතු වෙන්නේ එන්නේ පුහුණුව තමයි. මොකද නැවත නැවත මේ හැඟීම් හිතවිලි වලට අහුනොත් තමයි මේ විදිහේ හිංසන මේ බාහිර ලෝකෙට මේ විදිහේ වයලන්ස් එහෙම නැත්නම් අර විදිහේ උරග ගති මුදා හරින්න තියෙන උමනාව මේ සියල්ල මතුවලා එන්නේ. ගන්න අර මේ ඇතුළත තියෙන දේවල් වලට හිත තුළ තියෙන හැඟීම් හිතවිලි වලට වහලෙක් වීම නිසා යටත් වීම නිසා. එතකොට එන්නේ හැකියාව පොඩ්ඩක් දියුණු කරගati යුතුයි. නැවත නැවත මම මේ විදිහට මේකට හසු නොවි බලන්න පුළුවන් හැකියාවක් මා ළඟ තියෙනවා. එකක් දවසින් දෙකකින් නෙමෙයි. ඒ වෙනුවට අන්න නැවත නැවත මම මේ හැකියාව දියුණු කරගන්නවා. ක්‍රමානුකූලව මේ හැකියාව මම දියුණු කරගන්නවා. ඉතින් ඔන්නෝක තමයි අපි මේ කරන පුහුණුව. ඒ පුහුණුවට අනුග්‍රහයක් විදියට තමයි අපි මේ නැවත නැවත රැස් වෙන්නේ. නැවත නැවත මේ විදිහට කතා බහ කරන්නේ. තම තමුන් භාවනා කටයුතු කරන්නේ. ඒ අත්දැකීම් එකතු කරලා සාකච්ඡාවකට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔය කියන අනුග්‍රහය කරමින් මේ විදිහට කාලයක් කල් ගෙවන්න ඕනේ. අන්න එහෙම ගෙවනකොට තමයි මේ හැකියාව තව තව වර්ධනය වෙලා දියුණු වෙලා තියෙන්නේ. එතකොට අපි එකිනෙකාගේ වෙනස්කම් අර agree to disagree කියන්නේ මේ විදිහට වෙනස් වෙන්න වෙනස්කම බාර ගන්නවා. ඔබයි මායි සම වෙන්න ඕනේ නැහැ. අපේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. අපේ ශරීර ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. අපේ ආගම ජාතිය වෙනස් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ විවෘතත්වය බාර ගැනීමක් සිද්ධ කරනවා. එතකොට මේ බාර ගන්නවා කියන්නේ නිකන් it's okay to be different. ඔබ එහෙම වෙනස් බව කමක් නැහැ. වෙනස් භාවයේ වරදක් නැහැ වගේ අදහසකින් මේ ඉදිරිපත් වෙන්නේ. ඒතර ඒ බාර ගැනීමේ අදහස විදිහට කියන්නේ නැහැ. තමුන්ගේ මතවාදයක් වෙන කෙනෙක්ට පොම්ප කරන්නවත්, තමුන්ගේ මතවාද වෙන කෙනෙක් බාර ගන්නවත් එහෙම එකක් නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට එයාගේ මතවාදවලට අපි ගරු කරනවා. එයාගේ ඒ ස්වභාවවලට අපේ යම්කිසි ගරු කිරීමක් තියෙනවා. ඒ සම්මත බිඳින්න යන්නේ නැහැ. ඔය සම්මත බිඳීමක් ගැන කතා කරනවානේ මේ ලෝක සම්මතයේ. මේ සමාජ සම්මතේ මේ වගේ සම්මත තියෙනවා. ඒතර මේ සම්මත පිටිපස්සේ තියෙන බොරුවක් බව හැබෑව. දැන් ආගමික සංස්ථාව වුණත් ලොකු නිකන් සම්මත ගණනාවක් තියෙනවනේ. මේ විදිහට බුදුන් ඉන්නේ උඩ. ඔබ ඉන්නේ පහළ. අතරමැද කපුකම කරන්න හාමුදුර කෙනෙක් ඕනේ. එතකොට ඔය ගැප් එක තමයි සාමාන්‍යයෙන් බඩවඩා ගන්න, උපය ගන්න තියෙන ඉඩකඩ. නමුත් ඇත්තටම භාවනාවක් කරන කෙනෙක්ට ඒ විදිහ අතරමැදියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මුලදී අවශ්‍ය වුණත් නුදුරේදීම තේරෙනවා අන්න මේ විදිහට පුහුණුවක් ප්‍රතිපදාවක් වඩන මට කෙලින්ම අන්න බුදුරජාණන් වහන්සේගේ ඒ vibe එකත් එක්කම අන්න සම්බන්ධ වෙන්න පුළුවන්. අතරමැදියාගේ business එක අහෝසි වෙලා යනවා. තමන්නේ ඒක තමයි වැඩේ. විශේෂයෙන් මේ විදිහ භාවනාවක් විපස්සනාවක් වඩන කෙනෙක් නුදුරේදීම අන්න ස්වාධීන වෙනවා. ඒක හොඳ දෙයක් නේ. ඒක හොඳ දෙයක්. ඒ විදිහට හැමෝම නිකන් තම අප කෙනෙක් මත ඩිපෙන්ඩන්ට් වෙලා මම කියන විදිහටම කරගෙන මම කියන විදිහේ දේම අහගෙන හැම ඉන්න ඕනේ නැහැ. ඒ වෙනුවට තම තමුන්ගේ පුහුණුව මෝරනකොට තම තමුන් ස්වාධීනව නැගි හිටිනවා. ඒක තමයි ගුරුවරයාගේ උනත් නියම දක්ෂභාවය. එහෙම නැත්නම් මේ ගෝලයා මගේ මත යැපෙන්න ඕනේ කියන අදහසින් ගුරුවරයා කල් ගෙවනවා නම් ගෝලයා මගේ මත යැපෙන තාක්කල් මේ පිරිස් මාව වට කරගෙන ඉන්න තාක්කල් මම සාර්ථකයි කියලා හිතනවා නම් ඒ ගුරුන්නාසක තමයි ලොකුම දුර්වලතාවය තියෙන්නේ. ඒ වෙනුවට නියම ගුරුවරයෙක්ගේ ස්වභාවය තමයි ගෝලයා තමුන්ගේම දෙපතුලින් නැගිහිටිනවා. ඒ නැගිහිටීමට උදව් උපකාර කරනවා. ඒ නැගිහිටීම තා අනුබල දෙනවා. ඒක තමයි නියම ක්‍රමවේදී. ඒක තමයි මේ ශාසනේ. ඒකනේ අර සමහරලාට අර නාලක හාමුදුරුව අර විදියට බුදු හාමුදුරුව දකින්න බොහෝ කාලයක් තිස්සේ පෙරම් පුරාගෙන ඉඳලා ඔන්න ආවා. ඇවිල්ලා එක බණ පදයක් ඇහුවේ. අන්න නාලක හාමුදුරුව යන්නේ කොහොමද? අන්න බුදුන්වත් ආවා මට දකින්න ඕනේ නැහැ. බුදුන්ව දකින්නවත් මට අවස්ථාවක් කොහොමනාවක් නැහැ. ඒ අර අහපු බණ පදෙන්න අන්න තමුන්ගේ ස්වශක්තියෙන් නැගී හිටියා. එතකොට ඒක හොඳ දෙයක් මේ ශාසනේ, විශේෂයෙන් මේ ශාසනේ මේ අන්ධ භක්තියක් මේ විදියට ස්වශක්තියක් නැතුව වෙන කෙනෙක් මත යැපීමක් එහෙම දෙයක් මුලදි තිබුණත් කෙටි කාලයකදීම භාවනාවක් කරන කෙනෙක්ට තමුන්ගේ දෙපතුලෙන් නැගී ඉන්න පුළුවන්. ඒක තමයි මේ ශාසනේ තියෙන වටිනාකම. මේ විදියට මේ අතරමැදියේ කෝණේ නැහැ. ඒ වෙනුවට තම තමුන්ට ඒ ශක්තිය දියුණු කරගන්න පුළුවන්. ඒ හැකියාව දියුණු කරගන්න පුළුවන්. එහෙම තමයි මේ ශාසනේ පිහිටන්නේ. එහෙම තමයි මේ ශාසනේ බබලන්නේ. මේ සම්මත තියෙන්නේ ඒක සඳහා යම්කිසි උදව්වක් විතරයි. කෙටි කාලීනව විතරයි ඒක අවශ්‍ය. එතකොට මේ විදිහට මේ සමාජ සම්මත, ලෝක සම්මත, මේ ආගමික සංස්ථාවල සම්මත මේ සියල්ල ඉක්මෝල යනවා මේ තැනැත්තා. භාවනාවක ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් ඒ සියල්ල ඉක්මෝල යනවා. හැබැයි ඉක්මෝල ගියා කියලා අර මරිකමක් වඩා ගන්න අවශ්‍ය නැහැ. මොකද මේ මරිකම සමාරු විතනවා. එහෙනම් මේ සම්මත මට කඩලා බිඳලා දාන්න පුළුවන් ඈ, කඩලා බිඳලා දාන්න ඕනේ මම මේ සම්මත කියලා ඔන්න ඔය විදියට යම් කිසි විදියක උත්සාහයක් දරනවා. ඒ විදියට නිකන් ඒවට චැලෙන්ජ් කරන්න යනවා. එතකොට මේ භාවනා යෝගී කෙනෙක්ගේ ලක්ෂණයක්ද කියලා ගත්තොත් අන්න එහෙම ප්‍රකාශ කරන්න බෑ අපිට. භාවනා යෝගී කෙනෙක් වැඩි වැඩියෙන් මෙන්න මේ භාජනේ හැඩේ ගන්නවා. ඒක තමයි එයාගේ හැටි. මම ඉන්නේ කොහෙද? මම ඉන්න වටපිටාවට අනුව මට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි එයාගේ හැටි. දැන් සාමාන්‍ය ඔය දැන් පන්සලකට වගේ ගියාම ඒ ස්වාමීන් වහන්සේලාගේ ට්‍රැඩිෂන් එක වෙනස්නේ. එතකොට ඔය අපි බලාපොරොත්තු වෙන විදියට වැඩ කටයුතු කරෙන්නේ නැහැ. හැබැයි ඒ වගේ තැනක ගිහිල්ලා ඒ පිරිසව පහලට දාලා ඕගොල්ලෝ මෙහෙමද කරන්නේ අයියෝ කියලා ඒගොල්ලන්ට නිග්‍රහ කරනවට වැඩිය මම නේතෙන්ට ගියේ. මම ගියා නම් මට ඒකට අනුව වවුලගේ මගුල් ගෙදර ගියා නම් එළිලා ඉන්න වෙනවා. ඒක තමයි ක්‍රමවේදේ. එතකොට ඒ හැඩය වෙනස් ගැනීම කරගන්න බැරි නම් ඉතින් එයාගේ භාවනා යෝගී කමක් මොකද්ද? ගොඩ දෙනෙක් මේ පහුගිය දවස් කීපයකම කීප දෙනෙක්ම කියනවා මේ බලන්නකෝ මේ ගෙදර කට්ටිය, මේ බලන්නකෝ මේ 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 රැකි රක්ෂා, මේ බලන්නකෝ මේ මට භාවනා කරගන්න බෑනි, මේ බලන්නකෝ මගේ ගමනට මේගොල්ලෝ මේ බාධා කරනවානේ කියලා ඔය විදිහට කියනවා. එතකොට මම ඒ කීප දෙනාටම මම කිව්ව දේ තමයි දැන් ඔයානේ භාවනා කරන්නේ, ඒගොල්ලෝ නෙමෙයිනේ. ඔයාගේ තමයි මේ වෙනස වෙන්න ඕනේ. එහෙම නැතු ඒගොල්ලන්ගේ වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ කියන්නේ ඒ පිරිස එක්ක ඉන්නකොට ඒකට අනුව හැසිරෙන්න වෙනවා. ඒ කට්ටියගේ හැසිරීමට අනුව ඉන්න වෙනවා. ඒක තමයි නියම පුහුණුවක සලකුණ. අන්න මේ භාජනයට අනුව හැඩේ වෙනස් කරගන්නවා. එහෙම නැත්නම් අර මිනිස්සුන්ගේ වෙනසක් බලාපොරොත්තු වුණොත්, ඒ මිනිස්සු මෙහෙම හැසිරෙයි කියලා බලාපොරොත්තු වුණොත් ඒක වෙන මෝඩකමක්නේ. මම තමයි භාවනා කරන්නේ. එතකොට මගේ පැත්තේ තමයි බර තියෙන්නේ. අරගොල්ලෝ භාවනා කරන්නේ නැහැනේ. ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි. ඒගොල්ලන්ගෙන් එහෙම වෙනසක් බලාපොරොත්තු වෙන්නත් බෑ. අන්න ඒ වෙනස, ඒ හැකියාව නැත්තම්, ඒ පොඩි දේ නැත්තම් කොහොමද මේ ප්‍රතිපදාවක් වඩන්නේ කියලා බරපතල ප්‍රශ්නයක් මතුවෙනවනේ. මේකින්ද වෙන කෙනෙක් එක ගනුදෙනු කරනකොට තමුන් හිතට නගා ගත යුතු දේ තමයි භාවනා කරන කියනවා. මම තමයි මේ ගැටෙන්නේ නැතුව මේ භාජනේ හැඩේ අරගෙන මේ தත්ත්වයට අනුව කටයුතු කළ යුත්තේ මම තමයි. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් මොකද්දෝ අර මෝඩකමක්, මරිකමක් වර්ධනය කරගෙන මේ සම්මත කඩන්න, මේ විදිහේ දේවල් තියෙන්න බෑ, මේවා බොරු වැඩ කියලා ওই විදිහට දඟලන්න පටන් ගන්නවා. ඒක ඒ බොරු කතන්දරෝවා. නිකන් කොහෙන්ද ආපු අඟක්. ඉතින් එන එන යන්න පටන් ගන්නවා වටපිටාවේ උන් ඔක්කොටම. නෑ එහෙම එකක් නෑ. පන්සලට යනකොට අපි සුදු ඇඳුමක් ඇඳගෙන යනවනේ. ඒක මේ මේ ඒ සම්ප්‍රදාය බිඳින්න ඕනේ නෑනේ. ආ මේ පන්සලට යන්න මම මේ 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 බොරු වැඩ, මේවා බොරු සම්ප්‍රදා, මම නිකන් කල ඇඳලා නිකන් කොටට ඇඳලා යනවා කියලා එහෙම යන්න ඕනේ නෑ. සම්මතේ බොරුව බව දන්නවා. හැබැයි ඒ වටපිටාවට අනුව හැසිරෙන්න පුළුවන් වෙන්න ඕනේ. හැසිරෙන්න පුළුවන් වෙන්න ඕනේ. ආමුදුර කෙනෙක් එක ගනුදෙනු කරනවා නම් ආමුදුරුවොත් මනුස්සයා මාත් මනුස්සයා කියලා මචං කියලා කතා කරලා හරියන්නේ නැහැ නේද? ඒ වෙනුවට නිකන් බන්තේ කියලා කතා කරන්න වෙනවා. ඒක ඒ සරලත්වය, ඒ පොඩි ෆ්ලෙක්සිබිලිටි නැත්තම් ඉතින් කොහොමද මේ භාවනාවක් කරන්නේ? කොහොමද මේ ප්‍රතිපදාවක් කරන්නේ? මලගේකට ගිහිල්ලා පොඩ්ඩක් නිකන් හිනා වෙන්න ජොලි කරන්න යන්න හොඳ නෑ. මේක ඉන්න පිරිසට වගේ මේ ගෙදර මිනිස්සුන්ටත් කරන නිග්‍රහයන්නේ. ඈ මුස්ලිම් කාරයෙක් හම්බුනාම තම්බියා කියන්න හොඳ නෑ. එහෙම නැත්නම් මේ ඔසාම කියන්න හොඳ නෑ මුස්ලිම් කාරයෙක්ට. ඈ ඒ මනුස්සයාට ඒ ගෞරවය දීලා කතා කරන්න ඕනි. ජර්මන් කාරයෙක්ට හිට්ලර් කියලා කතා කරන්න හොඳ නෑ. ඒක මේ ඕවා ඔක්කොම සම්මත බව හැබෑව. හැබැයි ඒ සරලත්වය, ඒ විවෘත භාවය නැත්තං කාගෙද අඟ කවුද ගොනා කියලා අර කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමයි බලාගන්නේ. මොකද හේතුව මේ ලෝකයේ සම්මත නැහැ, ලෝකයේ මේවා බොරු සම්මත කියලා ඔක්කොම බිඳින්න යනවා. ඒව එක හටන් කරන්න යනවා. ඒක මහා මරි මෝඩකමක්. අර ඒ දවස්වලත් ඔයගේ කට්ටිය ඉඳලා තියෙනවා මම කියලා කෙනෙක් නැත්තම් මේ ඇඳුම් ඇඳලා වැඩ මොකද්ද කියලා හෙළුවෙන් යනවා. හෙළුවෙන් යනවා. මම එක් නෑනේ, ඉතින් මොකටද ප්‍රශ්නයක් නෑනේ කියලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මතවාද ගොඩ දෙනෙක් දරා ගන්නවා. ඒ විදිහේ මතවාද වෙනුවෙන් පෙනී සිටින්න උත්සාහ ගන්නවා. පොඩ්ඩීම දෙයකටවත් ෆ්ලෙක්සිබිලිටියක් නෑ. හරිම රිජිඩ්. ඉතින් භාවනාවද මේ වැඩිලා තියෙන්නේ කියලා බරපතල සාධාරණ සැකයක් මතුවෙන්න පුළුවන්. මතුවෙන්න පුළුවන්. අර නිකන් අර නිකන් බෲස්ලි කියන්නේ නේද? බෲස්ලි කියන්නේ හරි ලස්සනයි කියන විදිය. Be like water my friend කියලා කියනවා. ඈ මේ වතුර වගේ වෙන්න සහෝදරයා. වතුර වගේ, වතුරේ ස්වභාවය මොකද්ද? භාජනේ හැඩේ ගන්නවා. මේ භාජනේ හර නැහැ, මේ හැඩේට මං කැමති නැහැ කියලා නටන දෙයක් නැහැ නේ. එහෙම නටන දෙයක් නැහැ. ඒ වෙනුවට අන්න ඒ භාජනේ හැඩේ ගත්තා. ඒ පරිසරයට ගැළපෙන විදියට ඉන්න ඕනි. තම තමුන්ගේ විවේකයට ගියාම ඒ සම්මත ඔක්කොම බිඳලා දාලා තමුන්ට විවේක විදියට ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඒ සම්මතය අඳුරන්නේ නැත්නම් ඒකට අනුව පොඩ්ඩක් හැදෙන්න බැරි නම්, හැඩේ වෙනස් කරන්න බැරි නම් අපි කරපු භාවනාවක, අපි කරපු පැවිද්දක ඇති වැඩේ මොකද්ද? ඒකනේ සරලව. මම පහුගිය දවස්වල බොහොම මේ ගියපු ඒ ස්ථාන කීපයකටම ගියා. අර සතිපාසල් වැඩසටහන් වගේක් සඳහා ඒ යන්නේ වෙනමම මානසිකත්ව, වෙනමම පරිසරවලට. ඒතර ඒ මිනිස්සු දන්නේ නෑ මේ හාමුදුරුවන්ගේ ට්‍රෙඩිෂන් එක මොකද්ද, මේ හාමුදුරුවෝ මොනවා කරන කෙනෙක්ද, ඒවා මුකුත් දන්නේ නෑ. ඒගොල්ලෝ එහෙම කට්ටිය දැකලත් නෑ. ඒතර ඒගොල්ලොත් නිකන් අර නිග්‍රහ කරන්න අදහසක්වත් එහෙම මුකුත් නෑ. නිකන් බොහොම ගෞරවෙන් වැඩ කටයුතු කරන්න තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ නෑනේ මොනවද කළ යුත්තේ, මොනවද විය යුත්තේ කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒතකොට මේ මිනිස්සුත් එක්ක ගැටිලා හරියන්නේ නැහැ නේ. ගැටිලා හරියන්නේ නැහැ. ඔය ආරක්ෂක අමාත්‍යාංශයට ගියා. එතන ලොකු පිරිසක් රැස්සලා ඉඳියා. මේ සතිපාසල වැඩසටහනක් පැයකමාරක එකක් අපි කරා. ඒතර කරලා අර විදියට බොහොම ගෞරවයෙන් අටපිරිකරක්, ලොකු අටපිරිකරක් ගෙනහලා ට්‍රේ එකක තියලා දුන්නා. හැබැයි අටපිරිකර වටේට අර 100 200 500 කොළ දාලා දාලා සල්ලි වලින් පුරවලා ඊට පස්සේ ගෙනාලා පූජා කරාට තමන් කෝවා මහත්තයා ඔය මැද තියෙන එක නම් පිළිගන්න පුළුවන්, ඔය වටේ තියෙන ටික පොඩ්ඩක් අස්පට් කියලා. ඊට පස්සේ අනේ අත අර මෙහෙම අතෙන් ඌරලා අරගෙන ගුලියක් කරලා අර සල්ලි කොළ ටික ඔක්කොම අතට අරගෙන අටපිරිකරේ විතරක් පූජා කරා. ඉතින් ඒක ඉතින් ඒ අවස්ථාවට අනුව පොඩ්ඩක් එහෙම ඉතින් විවෘත වෙන්න එපා. මිනිසුන්ට බැලලා වැඩක් නැහැ නේ. හාමුදුරුන්ට සල්ලි පෝජා කරන්න නම් උඹලා ඔකවත් දන්නේ නැද්ද කිව්වා නම් එහෙම අන්න මේ සිහිය පුරුදු කරන්න ආපු හාමුදුරුවන්ගේ හැටි තමයි මේක තමයි කියලා කට්ටියටම තේරෙනවා. වැඩි වෙලාවක් කියන්නේ නැහැ. ඉතින් ඔය වගේ දේවල් ඒ පරිසරයට අනුව ඉතින් පොඩ්ඩක් හැඩ ගැහිලා මේ පිරිසටත් අනුග්‍රහයක් වෙන විදිහට, මමත් වරදවා ගන්නේ නැති විදිහට යැපෙන්න පුළුවන් වෙන්න එපා. ගොඩාක් වෙලාවට ඔය මුදල වගේ එකක් ගෙනහල්ලා පූජා කරනකොට නිකන් මා නිකන් කරප්පන් එන ගතියක් එනවා. මොකද හේතුව දැන් ඔය වගේ එකක් වැරදිලාවත් පිළිගත්තොත් එන ආපත්‍යක් ඊට පස්සේ. ලෝකෙන් මිදෙන්න ඉතින් සෑහෙන නැටුමක් නටන්න වෙනවා. ඉතින් ඔහොම ප්‍රශ්න ගෙනනවා තියෙනවා. ඉස්සර ඕක හරි වාදයක් නිකන් මේ කවුරු හරි කවරයක් අරගෙන එනකොට නිකන් අර නිකන් අවුල්. එහෙම අවුල්. ඉතින් එහෙම තිබුණාට පස්සේ අර නිකන් කොහෙදෝ පොතක වගේ කතාවක මේ කියෙව්වා ඔය තායිලන්ත සිදුවීමක්. වයසක ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේට නොයෙකුත් දේවල් ඇවිල්ලා විවිධ පුද්ගලයෝ ලොකු සභාවක අර පේළියට පේළියට ඇවිල්ලා 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 පූජා කරනවා. එතකොට මේ හාමුදුරුවෝ කරන්නේ මේසෙට අත තියාගෙන ඉන්නවා. මේසෙට අත තියාගෙන ඉඳියාම මේසු උඩින් තිබ්බහම පිළිගත්තා. ඉතින් අර එක එක්කෙනා එක එක්කෙනා ඇවිල්ලා අර මේසු උඩින් තියලා වන්දනා කරලා පිට වෙලා යනවා. එතකොට සමහර වෙලාවට කෙනෙක් සල්ලි කවරයක් අරගෙන එනවා. එතකොට මේ හාමුදුරුවෝ හිමීට අර මේසෙන් අත ඉවතට ගන්නවා. අර තැනැත්ත ඇවිල්ලා සල්ලි කවරේ මේසු උඩ තියලා හාමුදුරන්ට වැඳලා නික්මිලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට සල්ලිත් පිළිගත්තා, කවරෙත් ගත්තා, මොකකටවත් එපා කිව්වේ නෑ කියලා තමයි බලන එකාට තේරෙන්නේ. වටපිටාවේ එහෙම පැපරාසියෙක් ඉඳියොත් නේද? පැපරාසියෝ ඉන්නවනේ. ඒ පැපරාසියා කියන එක අපේම ආරණ්‍යෙන් අරගෙන ගියපු, අපි උදව්වට අරගෙන ගියපු එකෙක් තමයි පැපරාසියා වෙන්නේ. ඒ සබාවේකෙක් නෙමෙයි. නිකන් මගේ ආරක්ෂාවට යන් කියලා අරන් ගියොත්. එහෙම නැත්නම් අපේම වැඩසටහනට සම්බන්ධ වෙන්න ආපු අපේ එකෙක්. ওই වගේ එකෙක් තමයි පැපරාසියා වෙන්නේ. පැපරාසියා බලනවා යකෝ සල්ලිත් පිළිගත්තා. කවර ගණනාවක් ගෙනහලා තිබ්බා. එකකටවත් එපා කිව්වෙත් නැහැ, මුකුත් කිව්වේ නැහැ. නමුත් අර හාමුදුරුවෝ අර හිමීට අත ඉවතට ගන්නවා. සල්ලි මේසුඩින් තියලා අර තැනත්ත පිට වෙලා යනවා. ඊට පස්සේ මෙතන පොතේ සඳහන් වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ මුකුත් කිව්වේ නැහැ මේ ගෙනාපු කෙනෙක්ට. හැබැයි නැකිටලා යනකොට සල්ලි පිළිබඳ අපේක්ෂාවක් තිබුණෙත් නැහැ. ඒ වෙනුවට අන්න නැකිටලා යන්න ගියා. නැකිටලා යන්න ගියා. එතකොට අර ආපු කෙනාට බාධාවකුත් නැහැ. හාමුදුරුවෝ රකින්න සීලයට බාධාවකුත් නැහැ. ඉතින් ඕක තමයි වැඩේ. අන්න ඒ විවෘත භාවය, ඒ හැඩේ වෙනස් කර ගැනීම අපි ළඟ තියෙනවා නම් මං හිතන්නේ මේ ජීවිතේ මේ මිනිස්සු එක ගනුදෙනු කිරීම ඔච්චරම අමාරු වෙයි කියලා. ඔච්චරම අමාරු වෙන හේතුවක් නැහැ. අන්නේ විවෘත භාවය නැත්තම්, ඒ සරලත්වේ නැත්තම් ඉතින් ගොඩාක් ප්‍රශ්න තියෙනවා විසඳන්න. ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ගොඩාක් පුද්ගලයෝ ඉන්නවා හදන්න. ඔය වෙන කට්ටියව හදන්න එන කට්ටිය ඉන්නව නේද? අර බුක ගා ගන්න නියපොත්තක් ගන්න නැති වුන් තමයි ඔය. මොකද හේතුව අන්න තමුන්ගේ කරගන්න බෑ, වෙන කෙනෙක්වත් හදන්න උත්සාහ කරනවා. එහෙම කරන්න බෑ. මේ අපි කවුරු කවුරුත් මේ බබ්බුද ඈ බබ්බුද ඔය පොඩි සතිපාසල වැඩසටහනකට නම් ගිහිල්ලා හදන්න හරි උත්සාහයක් හරි ගන්න පුළුවන් බබ්බු හින්දා. මේ පැවිද්දෝ කියන්නේ මේ වැරදිලා ආපු කට්ටිය නෙමෙයිනේ. ඒනොට සමහර වෙලාවට අවුරුදු 20ක් 30ක් 40ක් හරිද මේ ලෝකේ කරක් ගහලා මේ විදියට ආපු පිරිසක් තමයි ඉන්නේ. ඒතර මේ කවුරුත් බබ්බු නෙමෙයි. ඒගොල්ලන්ගේ මතවාද, අදහස් වගේ දේවල් තියෙනවා. දැන් ওই රාජ ආයතනකට වගේ ගියත් ඒ ඉන්න පිරිස නිකන් මේ බබාලා නෙමෙයිනේ. මේ හොඳට මේ දැනුම් තේරුම් ඇති මේ ලෝකෙක ගනුදෙනු කරපු මිනිස්සු. ඒ සබාවක් තමයි රැස්වලා ඉන්නේ. එතකොට ගිහිල්ලා නිකන් අනම්මනම් නිකන් ගොන් ටෝක් දුන්නොත් යන්නේ යන හාමුදුරුවන්ගේ රෙදිත් ගැලවෙනවා. තේරෙනවා මේ මොන විදිහේ කැපැසිටි එක එක්කෙනෙක්ද කියලා බොහොම පැහැදිලිව තේරෙනවා. බොහොම සුළු වෙලාවයි යන්නේ ඒක තේරෙන්නේ. අනේ ඒක නිසා තම තමුන්ගේ ස්වභාවයෙන්, තම තමුන්ගේ විශ්වාසයෙන් කටයුතු කිරීම තමයි යහපත්. එහෙම වෙන කෙනෙක්ට පොම්ප කරන්න බෑ අපේ මතවාද. වෙන කෙනෙක්ට පොම්ප කරන්න බෑ ඒ විදියට. එහෙම හදන්න බෑ මිනිස්සු. ඒ වෙනුවට යාම තේරුම් අරගෙන යාම මොන හරි වෙනසක් කරගත්තොත් මිසක් හදන්න බෑ. හොඳම උදාහරණය තමයි මට මාව හදාගන්නවත් බැරි කොට වෙන කට්ටිය හදන්නේ කොහමද අප්පා? මේකනේ වැඩි. ඒකනේ වැඩි. ඒකින් ඉඳලා ඒගොල්ලන්ට ඉන්න දෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඉන්න දෙන්න ඕනේ. ඉන්න දෙනකොට සමහර විට අන්න ඒ විවේකය නිසාම ඒගොල්ලන්ගේ යම්කිසි සුබවාදී වෙනසක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ අර ඉඩ කඩ නිසා. ඉන්න දෙනවා. පොඩ්ඩක් නිකන් හැමලේම මේ එක එක විකාර තමයි කරන්නේ. කමක් නැහැ උඹ ඔහොම ඉඳපන්කෝ. සතියක් දෙකක්, මාසයක් දෙකක්, අවුරුද්දක් දෙකක් ඔහොම ඉඳපන්කෝ කියලා අන්න අර විවෘත භාවයෙන් පොඩක් ඉන්න දෙන. ඔයාගෙත් මොකද්දෝ නිකන් අර ශක්තියකට වගේ, නිකන් පෙරපිනකට වගේ දාලා යන්නෙත් නැහැ. දාලා යන්නෙත් නැහැ, මේකෙම වැටිලා ඉන්නවා. හැබැයි ලං කරගත්ත ලොකු දෙයක්වත් නැහැ. කමක් නැහැ. සමහර විට එහෙම අවුරුදු ගාණක් ඉඳලා අන්න දවසක එයාගේ වෙලාව ගැලපිලා ඉන්න පුළුවන්. එහෙම සිදුවීම් කිහිපයක් මම මගේ ජීවිතය දැකලා තියෙනවා. මේ අවුරුදු ගාණක් ඉඳියා කමඨාන සුද්ධ වෙන තියා, භාවනාව කරන තියා, මේ සතිමත් පුහුණුව කියන්නේ මොකද්ද කියලාවත් දැනගෙන ඉඳියේ නැහැ. හැබැයි ඔන්න අවුරුදු ගාණක් ඉඳියානේ මේක එලිලා ඉඳියා, බස් එකේ නැගලා ඉඳියා. හරි, එහෙම ඉඳලා ඉඳලා අන්න අවුරුදු ගාණකට පස්සේ හරි දවසක මොකක් හරි සිදුවීමක් නිසා මොනවා හරි ස්වභාව ධර්මය අර හඳ රාහු අල්ලනවා වගේ ගලපලා දීපු නිසා අන්න දන්නේම නැතුව මේ පණිවිඩේ කමියුනිකේට් වෙනවා. එතකොට අර අවුරුදු ගානම සමහර විට අර නිකන් අර හේතු කාරණා සැකසුවා වගේ, හේතු කාරණා සැකසුවා වගේ මෙන්න මේ පරිවර්තනය වෙන්න දැන් තමයි සුදුසු, අද තමයි සුදුසු. පහුගිය හිස්ට්‍රි එකේ උන්නේ නැත්තේ ඇයි, ඒ දවස්වල ගන්න බැරිුණේ ඇයි කියන එක අදාළ නැහැ. ඒක එහෙම තමයි. දැන් සාමාන්‍යයෙන් අර මේ ඔය කෙමිස්ට්‍රි වල තියෙනවා මේ ප්‍රතික්‍රියාවක්. ප්‍රතික්‍රියාවක් වෙනකොට ඒකට අවශ්‍ය එනර්ජි එකක් තියෙනවා. මේ එනර්ජි එක නැතුව ඒ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. ඒක තමයි හැටි. එතකොට ඔය ඔය සක්‍රීන ශක්තිය කියලා තමයි ඔකට කියන්නේ. සක්‍රීන ශක්තියක් ඕනේ. ඒ එතකොට තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. ඉතින් ඒ தත්ත්වය ගැලපෙනකන් අර අරක ඔහේ තියෙනවා. ඔහේ තියෙනවා. අර ප්‍රතික්‍රියාව බලාපොරොත්තු වුණාට අපි එහෙම වෙන්නේ නැහැ. අපි හිතනවා මේක දහපු ගමන් බ්‍රූස් ගාලා ඇඳුම් දාගෙන මේක වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන් ටික 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 ගිහිල්ලා 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 දවසක අන්න යථා ස්වභාවයේ හරි தත්ත්වේ මත වෙලා ආවද, අන්න නියම උත්ප්‍රේරණයක් උත්ප්‍රේරකයක් ලැබුණද, අන්න ඒ අවස්ථාවේ තමයි මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකන් සූදානම් නැහැ. එතකන් තාම පරිසරයේ හැදෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් එළවන්න හොඳ නැහැනේ. ඒ වගේ කෙනෙක් ඉන්න දෙන්න ඕනේ. උඹ මොකක් හරි කරන එකක් කරගෙන ඉඳපන්. ඉන්නකොට 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 අර ඉදියේ මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් යන්න පුළුවනි. හැබැයි දවසක එයාට ඉඩකඩක් මතුවෙලා එන්න ඉඩ තියෙනවා. හැමෝටම වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. සමහර කෙනෙක් අවුරුද්දක් දෙකක් යනකොට අතහැරලා යන්න යනවා. මෙතන ඇති දෙයක් නැහැ කියලා. ඉතින් ගියත් ඒකත් කමන්නේ නැහැ ඉතින්නේ. මොනවා කරන්නද අප්පා? ඉතින් බෑනේ කරන්න බෑ. කරන්න බෑ. මෙතන මේ විදිහට මේ වෙන කෙනෙක් හැදෙයි මෙයාව හදනවා කියන බලාපොරොත්තුවකින් ඉඳියොත් ලේසි නෑ ඒ වැඩේ. වෙන කෙනෙක් හදන එක කොහොමවත්ම ලේසි නෑ. මට මාව හදා ගන්නත් බැරි කොට වෙන කෙනෙක් කොහොම නම් හදන්ද? ඒක නිසා වෙන කට්ටියව හදන අදහසක් නෑ. හැබැයි අපේ වැඩේ කරගෙන ඉන්නවා. එතකොට ඒක නිහඬ බණක් වටපිටාවට. මෙහෙම මෙහෙම කටයුතු කරගෙන ඉඳීමම නිහඬ බණක්. මේ විදිහට නැවත නැවත සිහිය පුරුදු කිරීමම නිහඬ බණක්. මේ විදිහට ඒක පිළිබඳ සාකච්ඡා කිරීමම නිහඬ බණක්. මේ තම තමුන්ගේ කමටහන් වාර්තා ලියලා එවීමම නිහඬ බණක්. එහෙම කරගෙන කරගෙන යනකොට අන්න දන්නේම නැතුව කොහේදී හරි අර නන්නාඳුනන පුද්ගලයෙක්ට මේක පත්තු වෙනවා. ඒ පත්තු වෙන්නේ කොහොමද? කවුරු හරි ඉතල කරාද? මම තමයි කරේ කිව්වොත් ඒක මෝඩකමක්. මේ වෙනුවට අන්න මොකද්දෝ හේතු කාරණා ගැළපිලා ආවා, සුදුසු වෙලාව ආවා, ප්‍රතික්‍රියාව සිද්ධ වුණා. මේක තමයි වැඩේ. ඉතින් ඔන්න ඔය විදිහට නැවත නැවත අපිට තේරුම් ගන්න පුළුවන් මේ වැඩේ එහෙම ලේසි වැඩකුත් නෙමෙයි. මේ ඉන්න මිනිස්සු එහෙම හදන්න පුළුවන් කට්ටියත් නෙමෙයි. ඉතින් ඒ සියල්ල සත්‍යයි. නමුත් මෙන්න මේ ප්‍රතිපදාවක් පුහුණුවක් දිගට දිගට කරගෙන යනකොට මේ අපි අතර ඇති වෙනස්කම් පවා ටික ටික ගිලිහිලා ගිහිල්ලා මේ එක එක්කෙනාගේ තියෙන දුර්මත පවා ටික ටික බහා තබලා මේ විදිහට ක්‍රමානුකූලව මේ පුහුණුවක් ප්‍රතිපදාවක් සඳහා ඉඩක් අපිට ලැබෙනවා. ඉතින් ඒ සඳහා මේ විදිහට සිහියක් පුරුදු කරොත් අන තේරෙනවා මේ ස්වභාව ධර්මෙත් මමත් සම්බන්ධ වෙනවා, එක වෙනවා. මේ විදිහට වටපිටාවේ ඉන්න මිනිස්සුත් මමත් සත්තුත් මේ සියල්ල එක්කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ සිහියේ ආනුභවයෙන් තමයි ඒක වෙන්නේ. අර විදිහට සිහියට හසු වෙන දේවල් විවිධ වෙද්දී අපි අපිට මනන්නේ වෙද්දී සිහිය කියන ඒ හැකියාව, ඒ ස්වභාවය අපි කාට කාටත් මේ මනුස්ස වර්ගයාටම පොදු දෙයක්, සමාන දෙයක්, සාධාරණ දෙයක්. ඉතින් ඒ විදිහේ දෙයක් පුහුණු කිරීම තුළින් අන්න අපිට පුළුවනි මෙන්න මේ වෙන කෙනෙක්ව හිංසාවට පීඩාවට ලක් කිරීමක්, වෙනස් කෙනෙක්ගේ වෙනස්කම් හෙලා දැකීමක්, වෙන කෙනෙක්ව මේ විදිහට වෙනස්කම නිසා මෙයාව එපා කියලා ප්‍රතික්ෂේප කිරීමක්, මෙන්න මේ වගේ දේවල් බැහැර කරන්න පුළුවන්, බහා තබන්න පුළුවන්. ඒ හැකියාව පිළිබඳ අදහසක් තමයි මේ අද දවසෙත් ඉදිරිපත් වුණේ. මේ විදිහට මේ වෙන කෙනෙක්ව හෙලා දැකීම තුළින් තමුන් සැපයට කැමැතිව ඉඳගෙන වෙන කෙනෙක්ට වෙහෙසක් පීඩාවක් ලබා දීම තුළින් අන්න අපි අපිටම හානි කරගන්නවා. අපි අපිවම හෙලා දැක ගන්නවා. මොකද මේ සියල්ල එකිනෙකට සම්බන්ධ දේවල්. හරියට නිකං අර ඉන්ද්‍රගේ දැල වගේ තමයි. ඉන්ද්‍රගේ දැල ගැන කිව්වනේ. ඉන්ද්‍රගේ දැලෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එක තැනකට හානි කරොත් අන්න ඒ හානිය තම තමුන්ටත් ගැලපිලා එනවා. ඉතින් මේ විදිහේ මොකද්දෝ ධර්මතාවයක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරනවා. මෙන්න මේ කර්මයක්, කර්ම ශක්තියක්, මේ විදිහේ දේවල් ක්‍රියාවත් වෙනවා. එතකොට මේ තැනැත්තා තමුන් සතුටට කැමති, තමුන් සැපතට කැමති. හැබැයි එහෙම ඉඳගෙන තව සැපතට කැමති වෙන සත්වයකට දුක් දෙනවා, වෙහසනවා. එතකොට ඒක තුලින් අන්න මොකද වෙන්නේ, මේ තැනැත්තටත් වෙහසීමක්, දුකක් මතුවෙලා එනවා. තුවෙලා එනවා. ඉතින් එන්නේ විදිහ අදහසක් අද දවසේ ඉදිරියෙන් තියාගෙන අපි බලමු අපි අපේ මේ පුහුණුවටත් මෙන්න මේ විදිහේ සිහියක් පුරුදු කිරීම තුළින් මේ වෙනස්කම්, මේ විදිහේ විවිධ අපහසුතා මග හැරගන්න පුළුවන් වෙයිද, ඒ සඳහා උනන්දුවක් වෙයිද කියලා අපි උත්සාහ කරමු කියන අදහසින් අද දවසේ මේ කතා බහ මෙතනින් අවසන් කරනවා.
බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස, සාදු සාදු සාදු. අද දිනේත් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. සම්බන්ධ වෙච්ච අයගේ පහසුව තකා සුළු සාරාංශගත කිරීමක් කරනවා ධර්ම දේශනාව. ධර්ම දේශනාව නැවතත් සවන් දෙන්න පුළුවන් YouTube channel එක, Mixlr හා නිස්සරණ වනයේ වෙබ්සයිට් එක තුලින්. අද ධර්ම දේශනාවට කාරණා උනේ අපි කොහොමද මේ සමානත්වතාවයක් ගොඩනගා ගන්නෙ සතිමත් වීම තුලින් කියලා. ඒ සඳහා පාදක වෙච්ච කතාවක් ස්වාමීනා ඉදිරිපත් කරා. බුදුන් වහන්සේගේ කාලයේදී මේ දරුවන් පිරිසක් සතෙකුට හිංසා කරනවා දැකලා බුදුන් වහන්සේ එය උපමා කරගෙන යම් අදහසක් ඉදිරිපත් කරා. කොහොමද මේ තමන්ගේ සැපය සඳහා අනුන් නොපෙළීමක් සිදු කරන්නේ, ඒ තුලින් සතුටක් ලබන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් තමන් සතුටක් ලබන අතරෙම අන් අය කෙරෙහි එය පීඩාවක්, හිංසාවක් ඇති නොකරනවා. එය පරලෝ සැපයට හේතු වෙනවා. ඉතින් මේ කාරණාව පදනම් කරගෙන කොහොමද අපි මේ සමානත්වතාවයක් පුරුදු කරන්නේ කියන කාරණාව ස්වාමීන් වහන්සේ මතු කරා. ඒ සඳහා මේ ක්ෂණයක් තුල සතිමත් වීම තුලින් අපි මේ සමානත්වතාවය ඇති වෙනවා, අප තුළ ඇති වෙන වෙනස්කම නැති වෙලා යනවා. මොකද මේ නිරීක්ෂකයා සතිය තුලින් දකින නිරීක්ෂකයා ඒ හැම මොහොතකම සමානයි. ඉතින් මේක දවසෙන් දෙකෙන් කරන්න සමහර විට අපහසුවක් වෙයි. නමුත් දීර්ඝ කාලයක් මේක කරනකොට මේ අපි අප තුළම ඇති වෙන සමානත්වතාවය වර්ධනය වෙනවා. ඒ අපගේ ඉදිරි පුහුණුවටත්, ඒ වගේම අපගේ පරලෝ සැපයටත් හේතු වෙනවා. ඊළඟට තිබෙන්නේ කොහොමද අපි මේ සතිමත් බව පුහුණු කරන්නේ කියලා. ආදුනිකයෙක් පුහුණුව පටන් ගන්න ආදුනිකයෙක් සඳහා අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයටදී නිර්මාණ කළා තිබෙනවා. එය බෙදා හදා ගැනීම. සතිමත් බව මූලිකවම පුහුණු කිරීමට අදහස් කරන අය සඳහා මේ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. එම වීඩියෝ පටි දෙක සතිමත් ඇවිදීම සහ සතිමත් නිද ගැනීම සම්බන්ධයෙන්. මූලිකවම මේ වීඩියෝ පටි දෙක නරඹලා අදහසක් ඇති කරගන්න කොහොමද මේ පුහුණුව පටන් ගන්න කියලා. සතිමත් ඇවිදීම කරන්නේ කොහොමද, සතිමත් හිඳ ගැනීම කරන්නේ කොහොමද, සියලුම මූලික කාරණා මේ වීඩියෝ පටි දෙකේ අන්තර්ගත වෙනවා. වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුවයි, ප්‍රායෝගික පුහුණුව පටන් ගැනීමයි. ඒ සඳහා දිනේ බෙන් කරගත්තු කාලයක් තුල තුල වේලාවක් හෝ මේ පුහුණුව කරන්න පුළුවන්. උදෑසන හෝ රාත්‍රියේදී ආරම්භ කරනකොට ආරම්භයේදී මේක පටන් ගන්න පුළුවන්. විනාඩි 5කින් පමණ තමන්ගේ පුහුණුව පටන් අරගෙන සතිමත් ඇවිදීමෙන් පටන් ගන්නවා නම් හොඳයි කියලා තමයි උපදෙස් දෙන්නේ. මොකද තමන්ගේ ඉන්පසුව සිදු කරන සතිමත් හිඳ ගැනීමට මේක උපකාර වෙනවා. මූලිකව විනාඩි 5ක් පමණ සතිමත් ඇවිදීම කරලා ඉන්පස්සේ සතිමත් හිඳ ගැනීමත් විනාඩි 5ක් පමණ සිදු කරන්න පුළුවන්. සතියක පමණ කාලයක් තමන්ගේ පුහුණුව නොකඩවා සිදු කරලා පැය දෙකක පමණ කාලයක් පුහුණුව සම්පූර්ණ වීමෙන් පසු තමන්ගේ අත්දැකීම් අපකට ලියා එවන්න පුළුවන්. ඒ ගරුණින් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. කොහොමද මේ මා අත්දැකීම ලියන්නේ? මූලිකවම සතිමත් ඇවිදීමේදී ඉවර කොහොමද තමුන් සතිය පිහිටියේ? පාදේ විලුඹේ ස්පර්ශය, පොළොවට දැනෙන විදිය, පාදේ බර, වම් කකුල එක්ක දකුණට මාරු වෙන ආකාරය, මෙයා කලින් සිහිය පිහිටූපු විදිය සඳහන් කරලා පියවර කොපමණ පියවර ප්‍රමාණයක් සතිමත් ඉදිරියට යන්න පුළුවන් වුණාද? මොකක්ද බාධා වුණේ? නැවතත් කොහොමද තමන්ගේ සතිමත් ඇවිදීමට, එහෙම නැත්නම් මූලික අරමුණ විලුඹට හෝ පාද ස්පර්ශයට කොහොමද නැවත දැනගත්තේ? මේ කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් හිඳ ගැනීමේදී මූලික අරමුණ ලෙස ගත්තේ කොමක්ද? උදරයේ පිම්බීම හැකිලීමද, නැත්නම් ආනාපාන සතියද කියන කාරණය පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. සඳහන් කරලා කලින් කිව්ව පරිදිම කොපමණ වාර ගණනක් සතිමත්ව හුස්ම ගන්න පුළුවන් වුණාද, එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිලීම කොපමණ වාර ගණනක් කරන්න පුළුවන් වුණාද කියන කාරණය සඳහන් කරලා ඉනන්තරව සිත පිට ගියාද, සතිමත් බව නැති වුණාද, එහෙම නැති වුණා කියලා කියන එකත් වැරදි. මේ සතියෙම දැනගන්න පුළුවන් සිත පිට ගියාද නැද්ද කියලා මේ කාරණා ඇතුළත් කරලා ඊට අමතරව දිනපතා තමුන්ගේ දිගට මේ සතිය පුහුණු කරගෙන යනකොට එදිනදා ජීවිතයේදී කොහොමද සතිය තමන්ට පුහුණු වුනේ, උපකාර වුනේ? වැඩ කරනකොට, ගෙදර වැඩ කරනකොට, දත් මදිනකොට, වැසිකිළියට ගියාම මේ ආකාරයට කොහොමද තමන්ට සතිය පුහුණු වුනේ කියන කාරණා ඉදිරිපත් ඇතුළත් කරලා වார்த்தාව අපිට ලියවන්න පුළුවන්. මම වார்த்தාව ඉදිරිපත් කිරීමට Google Form එකක් සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර එම වාර්තා ගෞරවනීය ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරනවා. තවදුරටත් අදහස් ලබා ගැනීම පිණිස ඊට අමතරව කාල වේලාව ලැබෙන පරිදි වැඩසටහනට ඔබ සම්බන්ධ වී සිටිනවා නම් වාචික ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා. තමුන්ට directly කෙලිම ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට අවස්ථාවක් තිබෙනවා වැඩසටහන අතරතුර. වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බර්න් වේලාවෙන් පෙරවරු 11:30 සිට 1 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. වඩා වැදගත් වෙන්නේ ඉතින් නොකඩවා වැඩසටහනට සම්බන්ධ වෙන්න, තමන්ගේ පුහුණුව සිදු කරගෙන යන්න, ඊට අමතරව ගන්න කියන අය නවකීන් වැඩසටහන සම්බන්ධ කරගන්න. මොකද මේ වගේ වැඩසටහන් පවත්වන්න ලයිව් සෙෂන් එකක් කරන්න ඉතා අපහසුයි. ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගන්නේ ඉතාමත් අපහසුයි. ස්වාමීන් වහන්සේලා දහසක් වඩා අතරතුරයි අපි සමග සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මම හැකි පමණ මේ වචනය සතිය සියලු දෙනා සමග බෙදා හදාගන්න. Zoom meeting link එක රැස්වීම මංකේ සහ මූරපදියත් මේ සඳහන් වෙලා තිබෙනවා. වැඩසටහන අතරතුර මම මේ document එක share කරගන්න සියලු දෙනාත් එක්ක. ඊළඟට තිබෙන්නේ අපට ලැබී තිබෙන සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි. අවසරයි ස්වාමින් වහන්සේ. වගේ ධම්මසාගර ස්වාමින් වහන්සේ අපි බලාපොරොත්තු ඉන්නවා. සම්බන්ධ වෙලා ඉන්නවද කියලා දැනගන්න කැමතියි ස්වාමින් වහන්සේ.
නදීප් ස්වාමීන් වහන්සේ පේන්න නැහැ නේද?
සම්බන්ධ වෙලා නැහැ මේ බඳුන මම. ධම්ම කුසල ස්වාමීන් වහන්සේට පේන විදිහට තමයි සම්බන්ධ වෙලා ඉන්නවා. මම එනම් බඳුන මාමට බාර කරනවා.
නදීප් මෙහෙත් සාගරාම්ද්‍රව මෙහෙන් නම් ඇවිල්ලා නැහැ.
එහෙම ස්වාමීන් වහන්සේ. එහෙනම් අප කෙරෙහි කම්පාවෙන් ඔබ වහන්සේ අද ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියන එකටත් ස්වාමීන් වහන්සේ.
හරි බලමු.
පන්දුල මාමා ඔබට.
අසරයි ස්වාමීන් වහන්සේ තම වහන්සේ ගෞරව පූර්වකව සාකච්ඡාවට පිළිගන්නවා. අද දින ස්වාමීන් වහන්සේ වාර්තා දෙකක් ලැබිලා තිනවා. එක වාර්තාවක් දෙවැනි වාර්තාවේ ඇත්තටම කියවන්න බැහැ ස්වාමීන් වහන්සේ කන්ටෙන්ට් එකක් නැහැ. ඉතින් මම අනිත් වාර්තාව කියවන්නම්. මේ ආධුනිකයෙක් ස්වාමීන් වහන්සේ වෙලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් වෙලා තියෙන්නේ. I just start the practice of mindful walking and sitting. It went well and I couldn't do it every day, but few come up. It was hard to practice to learn, keep mind in it to body every time, and I felt it would be getting easy. Vartave avasan swamin vatsa.
Okay, so this is a beginner and it's good that they have started practicing, but we have to get few things straight, make sure that you are clear in your head about the practice. So this is a good start. Now let's say mindful walking and sitting. What is the primary object or the object of attention while walking? Usually the sensations at our feet. So you have to bring your attention to that point or that sensation. That training is important, that attitude is important. Even while being seated, what is the primary object? Probably the breath or the movement of your stomach. So that you have to repetitively bring your attention that to that object, right? So this way you have to understand that we are not just being mindful of the walking, especially for a beginner. We say that you have to bring your attention to this primary object. So next time when you walk, try to identify what is the prominent object while I am walking. What is the prominent object while I am seated, right? So that idea, that identification is important. When you have identified that prominent object, you can bring your attention to that object repetitively. It should be a bodily sensation. It should be a bodily sensation. Let's say walking, the sensations at your feet. That might be the prominent one. Being seated, the breath. That might be the prominent one. So what you do is you try to observe this prominent sensation. You try to keep your attention with that sensation. Repetitively, you bring your attention to that object. See how the in-breath is, see how the out-breath is, whether the in-breath is cool, whether the out-breath is warm, whether the in-breath is longer, whether the out-breath is shorter. So that type of observation we are doing. Even the walking sensations, what is the texture of the ground, which parts of your feet is touching the ground. These observations are important. Right? For a beginner, especially, they have to have this idea. They have to have this foundation. Without that, they can't do much. Soon, they'll be confused about the practice. So you have to properly identify what is your primary object. Start mentioning that primary object. You can't just simply start the meditation or the reflection report. Instead, just mention what is your primary object. Let's say walking meditation. This is my primary. And these are the observations of my primary. That type of approach you have to take. Sitting practice, this is my primary. These are the observations about my primary. That information is important. Basically, we are prioritizing the primary object over the others. We may have certain thoughts about the practice. We may remember family issues, storytelling, inner chatter. These things might happen. But among all these things, we are prioritizing the primary object. We repetitively bring our attention to the walking sensations. We repetitively bring our attention to the breathing sensations. That's what we are doing. So as a beginner, if you have this foundation, then no matter how long you meditate, you won't be confused. This foundation is for life. If you don't have this foundation, then soon you'll be confused. Initially, you'll be fine. Within few months, you'll be in utter confusion. So first, start small. Every day, try to practice few minutes at least. It's hard initially, but you will develop that ability, the ability to be mindful. You'll develop that. So start small. Every day, do few minutes, but make sure that you identify your primary object. Make sure that you are prioritizing that primary object over the other observations, other things that you feel. That prioritization is important. That's how you can develop this practice.
එමයි ස්වාමීන් වහන්ස දෙවැනි වார்த்தාවත් ලැබුණ ස්වාමීන් වහන්ස කියවීමට අවසර.
දෙවැනි එකේ මොකුත් නැහැ කිව්වේ emptiness ගැන ලියපු එකක් වෙන්න ඇති.
නෑ ස්වාමීන් වහන්ස පස්සේ මම හිතන්නේ iPhone එකෙන් එවල තියෙන ඇවල තිනවා දැන් මම වார்த்தාව ඉදපත් කරන්න. ලනු පැදුර සක්මන් භාවනාව. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව. ලනු පැදුරේ දෙතුන් වරක් වේගෙන් එහා මෙහා ගොස් පසුව ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් යටිපතුල වෙත සිත යොමු කළෙමි. යටිපතුල පැදුරේ ගිලෙමින් සක්මන සිදුවිය. ශරීරයේ බර මාරුවෙන් මාරුවට පාද දෙක වෙත යොමු වන ආකාරය නිරීක්ෂණය කළෙමි. පැදුර මත තබන පාදයේ ඇඟිලි ප්‍රදේශයට ශරීරයේ බර වැඩිපුරට දැනෙන විටම අනෙක් පාදයේ එසවී ඉදිරියට තැබේ. මෙස ටික වේලාවක සක්මන් කරගෙන යන්නට මුළු තැන්ගේ දෙසින් ඇසෙන කසුකුසුව නොඇසේ. කසුකුසුව නොඇසේ නම් ඉතා අගනේ යයි සිතුවිල්ලක් සිතට ආවේය. වරින් වර සිතුවිලි වලට සිත යන විට සිතුවිලි සිතුවිලි ලෙසට සිතමින් ලෙසට සිතින් කියමි. එවිට සිතුවිලි නැති වී යලි පාදයට අවධානය යොමු වේ. උරහිස් දෙකම කකියන වේදනාවක් ඇති විය. එවිට එම වේදනාව දෙසට අවධානය යොමු කළෙමි. වරින් වර අඩුවෙමින් වැඩිවෙමින් පැති වේදනාව පසුව නැති වී ගියේය. සිතවිලි හා යටිපතුල වෙත වරින් වර යොමුවෙන් සක්මන අවසන් කළෙමි. සවනස පරරැංකයක් තිර දෙනවා කියවන්නද?
හරි.
පරරැංකය. කුෂන් කොට්ටේ මත වාඩුවේ පොල්වේ වැදී ඇති පාදවල පටන් හිස දක්වාද නැවස හිස්සේ පටන් පාදය දක්වාද අවධානය යොමු කරමින් ආරම්භ කළෙමි. පපුව ප්‍රදේශයේ දැන් පිම්බීම හැකිලීම වෙත සිත යොමු කළෙමි. පිම්බීම වේසකාරී ලෙසත් හැකිලීම සහනදායී ලෙසත් දැනුනි. ටික වේලාවකින් වේසකාරී පිම්බීම නැතිව ගොස් සහනයක් දැනුනි. පිම්බීම හැකිලීම අතර වෙනස සොයා ගැනීම අසිරි තත්වයකට පත්විය. ශරීරයේ පිම්බීමේදී හා හැකිලීමේදී ඉදිරියට හා පසුපසට සෙමෙන් චලනය වන ලෙසට දැනුනි. ඒ අතරම දම්පාට ආලෝකයක් තීන්ත පැල්මක් පැතිරෙන ලෙසට විසිරී යමින් පැවතුනි. දෙපයේ වේදනාවක් දැනුනි. ඒ ටික වේලාවක් දරාගෙන ශරීරයේ පැද්දීම වෙත සිත යොමු කළෙමි. පාදවල වේදනාව අධික ලෙස දැනුණු බැවින් ඉරියව් මාරු කිරීමට පරයන්කය අවසන් කළෙමි. කරුණාකර උපසල් ලබා දෙමින් වාදයට වහවා සත්‍යාවබෝධය වේවා. වර්තාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට අර කලින් කියපු එකනටත් මේකේ පොඩ්ඩක් වටිනා කරුණු ටිකක් තියෙනවා. අර විදිහට මේ වார்த்தාව ලියවෙන්නෙම අර පතුලට සාපේක්ෂව තමයි මේ කතන්දරේ ලියවෙන්නේ. ඊළඟට පිම්බීම හැකිලීමට සාපේක්ෂව තමයි මේ කතන්දරේ ලියවෙන්නේ. අනේ ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එක ඒ මූලකමට අහන අඳුනගෙන තියෙනවා. එතකොට ඒක අඳුනගත්තේ නැත්නම් උපදෙස් දීපු කට්ටියට තමයි දෝෂෙන්නේ. දැන් ඊයේත් මම අහගෙන මේ වෙන සාකච්ඡාවක මේ අලුතෙන්ම ආපු කෙනෙක් එයා දවස් දෙකක් විතර භාවනා කළා. එයා එක එක ඒවා කියනවා. එයා කියනවා මම මේ ධාතු මනසිකාරයත් කරා ස්වාමීන් වහන්ස. ධාතු මනසිකාරය මේ මෙහෙම තමයි මට වැටහුනේ. මම මේ විදියටත් අත්දැක්කා ස්වාමීන් වහන්ස. මම මේ මෛත්‍රී භාවනාවත් වැඩුවා ස්වාමීන් වහන්ස කිකේ. ඒ දැනට විවිධ වර අතර අතේ පැටලිලා කතා කරනවා. එතකොට මේ අපිටම මේ කමඨහන් උපදෙස් දෙන කෙනාගේ පැත්තෙන් මෙයාට පැහැදිලි පණිවිඩයක් ටිකක් අර නිකන් අර ඒ කතා කරන මනුස්සයා නිකන් එන පඬිත පොරක්. එතකොට පඬිත කට්ටිය මේ ජීවිත කාලයක් කරක් ගහ ගහ ඉඳලා හරි දැන් භාවනා කරන්න ඇවිල්ලා ඉන්නවනේ. එතකොට ආවට පස්සේ තාමත් අර පඬිතකම තමයි වැඩ කරන්නේ. එතකොට ඒ එයා හිතනවා මේ ජීවිතේ පුරාවට මම මේ වෙන වෙන ඒවාත් මේ විදිහේ ජයග්‍රහණ ලැබුවා. කෙලින්ම මෙතෙන්ට ඇවිල්ලා භාවනාවත් මම එන පොරක් ඉදිරියට කතා කරන්න පුළුවන් කියලා. එහෙම නෑ, එහෙම නෙමෙයි යථාර්ථය. ඒ වෙනුවට එයාට පැහැදිලි පණිවිඩයක් දෙන්න ඕනේ. ඔයා මේ ඔයාගේ පොණ්ඩක් පණ්ඩිතකම තියලා, ඔය කතන්දර ඔක්කොම තියලා අර මූලික උපදෙස් පටි අහන්න. මූලික උපදෙස් පටි මේ හුස්ම අඳුනනවාද කියන එක අහනවා නේද? ඒක අඳුනගන්න බලන්න. මේ පතුලේ දැනීම් දැනෙනවා නේද? ඒක අඳුනගන්න බලන්න කියලා පැහැදිලි මැසේජ් එකක් එයාට දෙන්න ඕනේ. එහෙම නැතුව මෛත්‍රී භාවනාවත් හොඳයි, ආ ධාතු මනසිකාරයත් කරාද ඒකත් හොඳයි, ආ හිතවිලිය කොහොමද ගනුදෙනු කරේ ඒකත් හොඳයි කිව්වොත්, අර පතෝල වගේ කතා කරොත් අර මනුස්සය සම්පූර්ණ නොමග යනවා. යා හිතන වැඩේ හරි කියලා. ඒකින් ඉඳ ඒ වගේ කෙනෙක්ට ඒ කියන කතන්දරේට ලොකු වටිනකමක් දෙන්නෙත් නැහැ. අපි කියනවා ඔය වැඩක් ඇති දෙයක් නෙමෙයි ඕක. ඔයා මූලික උපදේශ පටිය ඇහුවද? ඇහුවා කියයිනේ. එතකොට දැන් සාමාන්‍ය එන එන කෙනාට දාලා දෙනවනේ. ආ ඇහුවා. ඇහුවාම ඔයාට මොකද්ද ඒකේ තේරුනේ? අන්න එතකොට මෑන්ගේ ඇත්ත වටිනාකම් නැත්තම් ඇත්තට හැකියාව ඉස්මතු වෙලා එනවා. යකෝ පටිය අහලා ඒකේ තියෙන දේ තේරුම් ගන්න බැරි නම් උඹ ඉතින් ඔය බයිලා කතන්දර කිව්වට වැඩක් නැහැනේ. වැඩක් නැහැ. එතකොට එන්නේ විදිහට ඒ පණිවිඩය දුන්නේ නැත්තම් අපේ පැත්තට තමයි දෝෂෙන්නේ. අපේ පැත්තට කියන්නේ කාටද? මේ මූලික උපදෙස් දෙන පිරිසට. එහෙම නැත්තම් මේ කමටහන් දෙන පිරිසට තමයි දෝෂෙන්නේ. මොකද ආදුනිකයා එන්නෙම දන්නේ නැතුවනේ. එතකොට අර කලින් කියපු කෙනාටත් අපි කියන්නේ මෙන්න මේ සරලව මේ ඇවිදිනකොට මූලකමටහන, වාඩි වෙලා ඉන්නකොට මූලකමටහන අඳුන ගන්න. ඒකට සාපේක්ෂව මෙන්න මේ වගේ භාවනාවක් සිද්ධ කරන්න, තමුන්ගේ අත්දැකීම එකතු කරන්න. එතකොට තමයි කමටහන් සුද්ධ වෙන්නේ. මේ මූලික අදහස අපි හරියට දුන්නේ නැත්නම් අර කියන්නේ මේ පණිවිඩේ කියන කෙනා අනුවත් පණිවිඩේ ගන්නවද නැද්ද කියලා තීරණය වෙනවනේ. පණිවිඩේ දෙන ටෝන් එක අනුවත් ඒක තීරණය වෙනවනේ. නිකන් අර පතෝල වගේ හිට මෙහෙට වැනිලා මොනවා හරි කිව්වහම ඉතින් ගන්න හිතෙන්නේ නැහැ. ඒක හරිනේ. ඒ අලුත් කෙනෙක්ට ටිකක් ස්ට්‍රොංගලි කියන්න ඕනේ. අමුතු ටෝන් එකකින් කියන්න ඕනේ. ඔයාගේ ඔය කතන්දර ඔක්කොම පැත්තක තියන්න. ඔයා ගිහිල්ලා අර මූලික උපදේශ පටි අහන්න. ඔයා මේ අපිට භාවනාව කියලා දෙන්න ආපු කෙනෙක් නෙමෙයිනේ. අපිෙන් භාවනා ඉගෙන ගන්න ආපු කෙනෙක්නේ. අපි ඔයාට එන්න කිව්වෙත් නැහැ. ඔයා තමයි ආවේ. එන ආවා නම් ගිහිල්ලා මූලික උපදේශ පටි අහන්න. ඒකේ තියෙන දේ තේරුම් ගන්න බලන්න. තේරුම් අරගෙන ඒකට අනු භාවනාවක් කරන්න කියලා පොඩ්ඩක් එයාට නිකන් ස්ට්‍රොංගලි කියන්න ඕනේ. නමුත් ටෝන් එකකින් කියන්න ඕනේ. ඒ කිව්වොත් ඒ මුලදි මේ පණිවිඩය හරියට දුන්නොත් ඒ මනුස්සයාගේ ජීවිත පරිවර්තනයක් සඳහා ඒක හේතු වෙන්න පුළුවන්. ඒ අවස්ථාව මගහැරියානේ ආයේ සමහර විට ජීවිතේටම ගොඩ ගන්න බෑ. කාල්පයකට ගොඩ ගන්න බෑ. ඒක නිසා අන්න ගුරුවරයාටත් බරපතල දෝෂයක් එනවා. දෝෂයක් එනවා. ඒක නිසා මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න අලුත් පිරිසකුත් ඉන්නවා. අලුත් පිරිසකුත් ඉලක්ක කරගෙන කරන වැඩසටහනක්. ඒ හැමෝටම අපි කියනවා මේ මූලික පදනම හදාගන්න. හදිස්සි වෙන්න එපා. ඇවිදින ගමන් මොකද්ද මගේ මූල කමටහන කියලා අඳුනගන්න. වාඩි වෙලා ඉන්න ගමන් මොකද්ද මගේ මූල කමටහන කියලා අඳුනගන්න. ඒ මූල කමටහන හුස්මක් දෙකක් පියවරක් දෙකක් නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කළා ඒක ගැන විස්තරක් වාර්තා කරන්න. මේ කියන්නේ පිම්බීම අපහසුයි, හැකිලීම පහසුයි. වම් පාතුල මේ විදිහට දැනෙනවා, දකුණු පාතුල මේ විදිහට දැනෙනවා. අන්නේ ඒ නිරීක්ෂණය එකතු කරන්න. ඒක බොහොම සරල දෙයක්. හැබැයි ඒ ෆවුන්ඩේෂන් එක හදාගත්තේ නැත්නම් ඔච්චර කල් භාවනා කරත් පැටලිලා මිසක් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ පණිවිඩේ අපි නැවත නැවත දෙනවා. මේ සරලව මේ හුස්මක් අඳුනගන්න විදිහ බලන්නකො, එතනින් පටන් ගන්නකො. මේ පතුලක් අඳුනගන්න විදිහ බලන්නකො, එතනින් පටන් ගන්නකො. එහෙම පටන් ගන්න ටික දවසක් යන්කො සොලෝ එකේ එමිහිට. එහෙම යනකොට ඕක ගැළපිලා එනවා. ඒක ගැළපිලා එනවා. එන්නේ මූලික පදනම මේ අපි අහපු වார்த்தාවේ තියුණා. කලින් වார்த்தාව ලියපු කෙනාටත් ඒකේ හොඳ ආදර්ශයක් තියුණා. මම මේ තාම මේ වටපිටාවේ පඳුරු තලනවා. තාම මේ අදාළ කතාවට ආවෙත් නැහැ. හරි. අන්න ඒ අදහස මතක් කරගන්න. හැම වෙලේම අපේ ප්‍රමුඛතා ඇවිදිනවා නම් අපේ ප්‍රමුඛතාවේ මේ මූල කමටහන. වාඩි වෙලා ඉන්නවා නම් අපේ ප්‍රමුඛතාවේ මේ මූල කමටහන. ඒකට සාපේක්ෂව තමයි කතන්දරේ ගෙතෙන්නේ. ඒකට සාපේක්ෂව තමයි අත්දැකීම ගොනු වෙන්නේ. අපේ අවධානය වුණත් අපි දෙන්නේ ඒකට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. අනිත් ඒවා ඔක්කොම එන යන දේවල්. ඒ ඔක්කොම එක මල්ලට දාලා අන්න මේ නැවත නැවත හුස්ම වැටෙනවා. නැවත නැවත පතුල දැනෙනවා. අන්න මේ මතක් කර ගැනීම වටිනවා. ඊට පස්සේ දැන් අද දවසේ මේ ඉදිරිපත් වෙච්ච අත්දැකීමට ආවොත් අන්න කියනවා මේ කසු කුසුවක් නැසේනම් මැනවි. ඔය අපේම හිත කියනවා මේ ගෙදර කට්ටිය කුස්සියේ කයිවාරුවක් ගහනවා. ඒක නැත්තම් මට මේ භාවනාව කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අර විදියට නොයෙකුත් නානා ප්‍රකාර හිතවිලි ගලාගෙන එනවා. හිතවිලි යටිපතුල විදියට මාරු වෙනවා. ඉතින් ඔය වගේ දේවල්, ඔය වගේ බාධා වගේ පේන දේවල්, බාධාවල් කියලා මුලින් හිතුණත් අපි නැවත නැවත මේ පුහුණුව කළ යුත්තේ මේ ටික අතරෙම, මේ ටික අතරෙම නැවත නැවත පතුල වදින බව දැනගන්න, මේ ටික අතරෙම නැවත නැවත හුස්ම වැටෙන බව දැනගන්න, ඒ ශක්තිය දිගෙන් දිගට දිගෙන් දිගට පුරුදු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. මේක නිසා බලාපොරොත්තු වෙන්න එපා ඕයන් තොර ජීවිතයක්. බලාපොරොත්තු වෙන්න එපා මේ ගෙදර කට්ටිය නිහඬ කරලා භාවනා කරන්න පුළුවන් ඒ කියලා. ඒක සාධාරණ නෑනේ. ඒක සාධාරණ නෑ. ඒ වෙනුවට ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලන්ගේ ජීවිතවල. අපි භාවනා කරනවද නැද්ද කියන එක ඒගොල්ලන්ට අදාළ නෑ. එතකොට ඒ භාවනා යෝගී කෙනා තමයි ඒ විවෘත භාවය, ඒ නම්‍යශීලී භාවය හදාගන්න වෙන්නේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අන්න මේ නිකං අර මිනිස්සු එක ගැටෙනවා, ගෙදර මිනිස්සුන්ට තේරෙනවා මේ මනුස්සයාගේ කාමටහන වැරදිලා කියලා. ඇයි ඒ? අන්න මේ භාවනා කරන්න ගිහලා අමුතු පිස්සුවක් ඇදිලා දැන් අපිට ටීවී බලන්නත් නැහැ, අපිට කතා බහ කරන්නත් නැහැ කියලා ওই විදිහේ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒක නිසා ඒවත් තියුණාවේ ඕකත් ඔය භාවනාවේ කොටසම්ම කියලා හිතාගෙන අර ගෙදර කට්ටිය කසු කුසු ගාදි නැවත නැවත මම සක්මණේ පතුල දැනෙන බව දැනගනිමින් ඉන්නවා. හිතවිලි ඇවිල්ලා ඇවිල්ලා යද්දී බහුල වශයෙන් නැවත නැවත මම මේ පතුල වදින බව දැනගනිමින් ඉන්නවා. ඕක තමයි ක්‍රමවේදය. ඒකත් කාලයක් තිස්සේ ටිකෙන් ටික දිගට දිගට කරන්. කරනකොට කරනකොට තමයි මේ ප්‍රතිපදාවක් පුහුණුවක් කියන එක ජවක් හැවිලා එන්නේ. එහෙම නැත්නම් කෙනෙක් හිතනවා ගොඩාක් වෙලාවට ටික කාලයකදී මේක හරි කියලා. නෑ එහෙම එකක් නෑ. දිගට දිගට කරන්. ඕකම කරන්. ඔය විදිහේ දවසක් දෙකක් තුනක් හතරක්, මාසයක් දෙකක් තුනක් හතරක්, අවුරුද්දක් දෙකක් තුනක් හතරක් ඔහි කරගෙන ඉන්නවා. ලොකුවට නිකන් දඟලන්න යන්න ඕනෙත් නෑ. මේ වෙනුවට දවසට සක්මන් පැයක්, පරියංක පැයක් මේ විදිහට කරන ගමන් තම තමන්ගේ වැඩ කටයුතු, ජයේ ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන යන ගමන් ටිකෙන් ටික අන්න කල් ගෙවුවොත් අන්න යම්කිසි කාලයක් ගත වෙනකොට තේරෙනවා ඔන්න දැන් වැඩේ හරි. අපි කවුරු කවුරුත් මේ ආධුනිකව ආපු කට්ටියනේ. කවුරුත් නිකන් මේක නිකන් හරි මම දන්නවා කියාගෙන ආපු කට්ටිය නැහැ. එතකොට මේ හැකියාව කොහොමද දියුණුනේ කියලා ගත්තොත් අන්න කාලයක් තිස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික කිරීම තුළින් තමයි මේ හැකියාව දියුණු වෙලා තියෙන්නේ. වැරදි වැරදි හරි යෙදීම තුළින් තමයි මේ හැකියාව දියුණු වෙලා තියෙන්නේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක බාර ගන්න කැමති නැත්තම් ඒ සරල ලර්නින් කර්ව් එක බාර ගන්න කැමති නැත්තම් ඉතින් අපි ගොඩාක් වෙලාවට අසරණ වෙනවා ටික දවසකින්ම. වෙන එකක් හොයාගෙන යනවා. මේ ක්‍රමේ හරි නැහැ, මේ ගුරුවරයා හරි නැහැ කියලා කියනවා. කොහෙන් ගියත් මොන පාරෙන් ගියත් මේ පාරෙන් එන්න වෙනවා අන්තිමට. ඒකයි වැඩේ. කොහෙන් ගියත් මේ පාරෙන් එන්න වෙනවා දවසක. ඉතින් ඒකින්ද ටිකෙන් ටික හදාගෙන යන්. ටිකෙන් ටික කරගෙන යන්. එක එක්කෙනා කියයි ඔයාට ওই භාවනාව හරියන්නේ නැහැ. තාම පින්මදි, චතුරාර්යක භාවනා කරලා ඉන්න කියලා ওই විදිහේ කතන්දර කියනවා. ඒව එකක්වත් අදාළ නැහැ. ඒ වෙනුවට ඉන්න තැනින් පටන් අරගෙන එක හුස්මක් දැනගන්න පුළුවන්ද බලන්න. එක පියවරක් දැනගන්න පුළුවන්ද බලන්න. ඒ දැනගත්ත හුස්ම දෙකක් කරන්න පුළුවන්ද බලන්න. ඒ දැනගත්ත හුස්ම තුනක් කරන්න පුළුවන්ද බලන්න. එතකොට හේතු කාරණා ගැළපිලා එනවා. ඒ අද අනිත් ෆැකල්ටිස් හැදිලා එනවා. මේක නිකන් එකිනෙකා අර එකට එකට ඇදගෙන යන ගමනක් වගේ නේ තියෙන්නේ. එතකොට මේ ෆැකල්ටිස් ගැළපිලා එනවා. කොහෙන් හරි පටන් ගන්න එපා. එක හුස්මකින් පටන් ගන්න. එක දෙකක් කරන්න පුළුවන්ද බලන්න. එක පියවරකින් පටන් ගන්න. එක දෙකක් කරන්න පුළුවන්ද බලන්න. අන්න එතකොට තේරෙනවා හිතවිලි තියුණත්, කසුකුසුව තියුණත් මේ සියල් අතරේ මට මේ විදිහට මේ 100ක් පුරුදු කරගෙන යන්න පුළුවන්. අන්න ඒ පුරුදු කරන හැකියාව මාස කීපයක්, අවුරුදු කීපයක් කරොත් ඇත්තටම තේරෙනවා මේ ජීවිතයේ මම අත්දකින ස්වභාවය පවා වෙනස් වෙනවා. මේ ලෝකයේ අත්දකින ස්වභාවය, මේ ප්‍රශ්නයක් අත්දකින ස්වභාවය, ප්‍රශ්නයකට මම ඇවිස්සෙන ස්වභාවය, මේ සියල්ල වෙනස් වෙනවා. එතකොට නිකන් මොලේ ව්‍යුහාත්මක වෙනස්කම් පවා සිද්ධ වෙනවා. අලුත් කනෙක්ෂන්ස් හැදෙනවා, පරණ කනෙක්ෂන්ස් නැති වෙලා යනවා. ඔය විදිහේ අමුතු අමුතු කතන්දර ටිකක් තියෙනවා. ඒක වෙන්න කල් දෙන්න එපැයි අප්පා. ඒක වෙන්න කාලයක් යනවානේ. මැජිකලි ඒව කරන්න බෑනේ. එතකොට ඒ සඳහා යෙදිලා යෙදිලා කල් ගත කරනවා. නැවත නැවත සක්මන් කරනවා, නැවත නැවත වාඩි වෙලා ඉන්නවා. හරියට නිකන් දවසේ කොටසක් විදියට ඒ පැය දෙක සිද්ධ කරනවා. ඒක තමයි ක්‍රමවේද. එතකොට තේරෙනවා අන සක්මනත් නැවිදින පොළවත් ගෙවෙනවා. නිකන් පතුලුත් ගෙවෙනවා වගේ. කෙලෙසුත් ගෙවෙනවා. ඕක තමයි වැඩේ. ඔබ තමයි වැඩේ නිකම් පොලවත් ගෙවෙනවා, පතුලුත් ගෙවෙනවා, කෙලෙසුත් ගෙවෙනවා. නැවත නැවත සක්මන් කරනවා. නැවත නැවත වාඩි වෙලා ඉන්නවා. අන්න ඒ විදිහට උත්සාහවන්ත වෙන්න ඔය කරන විදිය හොඳයි. අර කසුකුසු කතන්දර සිතිවිලි සම්බන්ධයෙන් ඒ එහෙම තිවිද්දී දිගට දිගට මේක කරමු.
එමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං අද්දින්ට ලැබී තියෙන ලිඛිත වාර්තා ප්‍රමාණයි බොන්සේගේ අවසර පරිදි දැන් ප්‍රශ්නයක් තිබෙනවා නම් සභාවේ කෙනෙකුට අතවසවා ප්‍රශ්න ඉදිරිපත් කර.
ප්‍රශ්නය වගේ. ඒ කියන්නේ අපිට නිදි
ගන්න. කෙටියෙන ප්‍රශ්න.
කියනවා මේ 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 මොකද්ද මේ බලන්නකෝ මේ නෑනේ මේ මේ කිසි වීරයක් නැහැනේ, හරිම කම්මැලියෙක් මම, මේ පීර ගැනවත් බණක් අහන්න තියුණා නම් කියලා කියනවා. ඉතින් මං කෝ අපරාධේ මේ මේ වගේ වැස්ස දවසක නිදිය ගන්නද බැරි නම් ඔය උපයගත් විවේකයෙන් ඇති වැඩේ මොකද්ද කියලා. එහෙම තමයි. ඉතින් නේ වැස්ස දවසට පොඩ්ඩක් නිදිය ගන්න ඉන්න බෑ, ඒ විවේකේ නැත්තම් මොකද්ද අප්පා ඇති වැඩේ. නිකන් අර හැමදාම නිදිය ගන්න නැහැනේ පොඩ්ඩක්. නිකන් මේම මේම වයින්කොට නිදිය ගන්න නැත්තම් ඒක ඇති වැඩේ මොකද්ද? මෙහෙම වයින්කොට නිදි ගන්න බැර නම් නිකන් ඒ පැවිද්ද ඇති වැඩේ මොකද්ද වගේ. ඉතින් ඔය මගේ තියෙන නරුම ගතිය තමයි මම මේ කියන්නේ. නමුත් අර හදිස්සියක් නැහැ. නිකන් අර නිකන් දැන් පහුගිය දවසකත් කතා කරා මොකද්ද විල් පවර් එක ගැන. නිකන් විල් පවර් එක ගැන කියන්නේ නිකන් අර ඈන නිකන් විල් පවර් කියන එක ගොඩාක් ප්‍රබල කට්ටිය ඉන්නවානේ. නිකන් අත මේ කරනවා, දත් මිටි කාගෙන කරනවා, මරාගෙන මැරෙන ගානට එහෙම විල් පවර් තියෙන කට්ටියක් ඉන්නවා. එහෙම විල් පවර් තියෙන කට්ටියක් ඉන්නවා. නමුත් අර නිකන් අර අත් නොහරින දිගට දිගට කරන එහෙම ලොකුවට දඟලන්නෙත් නැති අර නිකන් වතුර වගේ විල් පවර් එකක් තමයි හොඳ හොඳ. එහෙම එකක් අන්න දන්නේ එහෙම නැතුව කාලෙත් එක්ක ප්‍රතිඵල දෙනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ගොඩ දෙනෙක් අන්න ටික දවසකදීම අන්න ඇදගෙන වැටෙනවා, ශක්තිය හීන වෙනවා, එපා වෙනවා, අලුත් ක්‍රමයක් හොයාගෙන යනවා, එතනත් ගිහිල්ලා වලිගය හපාගෙන දඟලනවා. මොක තමයි වැඩේ. ඒ කියන්නේ වැස්ස දවසට පොඩ්ඩක් ඉතින් නිදියගෙන නිදිය ගන්න කොට වැඩේ සවුත් වුණා දැන්. ඒකයි වැඩේ. නදී
දෙකක් ඉස්සෙලා තිනවා. දැන් කවුද? නදී කුමා අපන් එහෙනම් මෑට දෙන්නම් නදී පවස්තාව. කුමානි ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔබ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි අවසරයි ස්වාමීන් වහන්ස, මම අද තමයි සම්බන්ධ වුණේ. ඇත්තට මම ආදුනිකයෙක්, මම ගුරුවරයෙක්. ඉතින් බොහෝමත්ම වැදගත් ටිකක් සවන් දුන්නා. වර්ෂාව තුල වුණත් මේ අහම්බෙන් සම්බන්ධ වීම මට පහුගිය කාලේ කාර්ය බහුලත්වය නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතින් ඇත්තටම ගොඩක් දේවල් අර ඒ කමටහන් ලබා ගන්න විදිය දැනගත්තා. බොහොමත්ම පිං ඒ අනුව වැඩ කරන ඒ අනුව ඒකට භාවනාවට යොමු වෙන බව ට මම දැන් හිතාගත්තා. මම භාවනා කරා, නමුත් මේ දෙපසෙන් ගොඩක් දේවල් දැනගත්තා. මොකද අර සතිය පුහුණු කරන විදිය. ඉතින් බොහොමත්ම පිං. ඉදිරියේදී දිගටම බලාපොරොත්තු වෙන්න, රැඳෙන්න බලාපොරොත්තු වෙනවා.
හොඳයි. ඒ විදිය උනන්දුවක් ඇතිවීම පිළිබඳ සන්තෝසයි. ඇත්තටම මේ ආධුනික පිරිසකට අඳුනල දෙනකොට අපේ පැත්තෙන් ලොකු වගකීමක් තියෙනවා. නිවැරදිව මේ සරලව මේ පාඩම කියලා දෙන්න. එහෙම නැත්නම් ගොඩ දෙනෙක්ට මේ මේ ප්‍රැක්ටිස් එක හරියට අල්ල ගන්න බැරි වුණොත් ඒක අපරාධයක්. සමහර විට ආපහු කරෙක්ට් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා මේ 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 සරලත්වය අඳුන ගන්න. ඇවිදින ගමන් මේ මේ මගේ මූල කමඨාන මොකද්ද? වාඩි වෙලා ඉන්න ගමන් මගේ මූල කමඨාන මොකද්ද? අර එන කරදර බාධක අතරෙදී ඒකට නැවත නැවත මම හිතගන්නේ කොහොමද කියන සරල උත්සාහය. ඒක තියෙනවා නම් අපි හිතමු 10ක් භාවනා කරත් අපේ අර පදනම මුල ගලවලා යන්නේ නැහැ. ඒක නැති ගොඩ දෙනෙක් අපි දැකලා තියෙනවා. මාස කීපෙදීම මොකද්දෝ මේ භූත කියවන්න පටන් ගන්නවා. එක එක මේ අර නිකන් අර වැල්වට අරන් කියන්න පටන් ගන්නවා. නැවත නැවත මෙන්න මේ සරලත්වය. මම දැන් මෙතන කියන සරලත්වය ඔය තියෙන්නේ. ඒක තුල අපේ සියලු ප්‍රශ්න විසඳෙනවා. අර පහුගිය දවසක මම හිතන්නේ ක්‍රිෂ්ණමූර්ති තුමාද බෝධ කියන්නේ කෝට් එකක් තියුණා. මේ මොකද්ද කියන්නේ? there is nothing wrong with now. මේ මේ වර්තමාන මොහොත පිළිබඳ කිසිම වරදක් අඩුපාඩුවක් නැහැ. සර්ව සම්පූර්ණයි. ඔබ ඒක ගැන
නොහිතන තාක්කල්. හිතුවා කියන්නේ මොකද? අතීත අනාගත සංසන්දන මතුවලා එනවා. එතකොට මේ මම දැන් මෙතන සරලත්වය, එතකොට මේ පතුල වදින. මේ හුස්ම දැනෙන. ඕක තමයි අතන තියෙන සරලත්වය. ඕක තුල තියෙන දහම, ඕ ගැඹුරුම දහම ඔතන තියෙනවා. ඒක අමතක කරලා එක එක පාලි වචන පටලෝමින් එක එක කතන්දර කියන්න පටන් ගන්නවානේ. ඒ කියන්නේ අන්නේ සරලත්වය අමතක වෙලා. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මට මේ පරියන්කේ වාඩි වෙලා ඉන්නකොට මේ ඇඟ ගොඩාක් බර වුණා, ගලක් වගේ වුණා. ගලක් වගේ වෙලා එහෙම ටිකක් වෙලා ඉනකොට ආපහු ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ භාවනාව අන්තිම වෙනකොට කම්මැලි වුණේ ඉඳ මම ධාතු මනසිකාරය මෙනෙහි කරා. ඔහොම එකක් කිව්වා. ඉතින් මං කිව්වා අර ධාතු මනසිකාරය ඇවිල්ලා කලින් හොම්බෙම වැදුනා. අර පටවි ස්වභාවය ඇවිල්ලා කලින් හොම්බෙම වැදුනා. ඒක දන්නේ නැහැ. පස්සේ අර කොහෙන්දෝ කතන්දරයක් අරගෙන ඇවිල්ලා හිතවිලි විදියට අන්න මෙනෙහි කර කර ඉන්නවා. එතන මේ මම දැන් මෙතන කියන සරලත්වය තුල දාන ධාතු මනසිකාරය ඕනනම් ඒක වෙන මොකක් හරි ඕනනම් ඒක ඒ ඔය හැම දෙව තියෙනවා. ඕක පනලා ගියානේ හිතවිලි විදියට ඔන්න ධාතු මනසිකාරය පුරුදු කරනවා කියලා. අන්න පටලව ගන්න ක්‍රම. ඒක නිසා මෙන්න මේ මම දැන් මෙතන ඇවිදිනවා, මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක පිරික්සා බලන්න. ඒ මූලකමට අනඳුන ගන්න. ඒකට නැවත නැවත හිත නංවන්න නිතිපතා ටිකෙන් ටික කරමින්. ඒ විදිහට කළා දවසක කාර්තාවක් ඉදිරිපත් කරොත්, ඒ විදිහට නැවත නැවත පුරුදු කරොත් මේ ප්‍රතිපදාව අඳුන ගන්න එක එච්චර අමාරු නැහැ. තමුන්ගේ හිත නිවා ගන්න එකත් එච්චර අමාරු නැහැ. ඉතින් ඒකෙන් ඉඳ එම් උත්සාහ කරලා බලමු. සන්තෝෂයි.
එහෙමයි අපි හඳුන් තිරුවන්
සරණයි. නදීප් දැන් ඔබට අවස්ථාව තියෙනවා.
බොහොම පිං බඳුළු මාමා අවසරයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ කලින් සඳහන් කර පරිදි වේ. දැන් ලංකාවේ වහිනකොට කම්මැලි වෙනවා වගේම මෙහෙ ගොඩක් සීතලයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොටත් අපිට ඉතින් කම්මැලි කම දැනෙනවා. ඊයේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණා චන්දරත්න ස්වාමීන් වහන්සේ අපි සෙනසුරාදා නිසරණවනේ වැඩසටහන. ඒකෙදි මට අහම්බෙන් වගේ මටත් ගොඩක් කම්මැලි වෙලා වගේ තිබුණා. ඉතින් කරන්න වැඩකුත් නැහැ. වැඩක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක පොඩ්ඩක් කල්දමද පොඩි මේ රිසර්ච් පේපර් එකක් කියවන්න තිබුණා. ඒක කල්දමද වෙ ඉන්නවා. ඊට පස්සේ මුකුත් කරන්න නැහැ කියලා හිතලා මේ ධර්මදේශනාවට සවන් දෙන්න සම්බන්ධ වුණා. එතකොටම චන්දරතන ස්වාමීන් වහන්සේ දේශනා කරේ අර කුසීත සූත්‍ර කුසී කොහොමද කුසීතකම සම්බන්ධ සූත්‍රේ නම් මතක නැහැ. නිකන් අර කනේ පාරක් ගැහුවා වගේ ස්වාමීන් වහන්සේ කොහොමද මේ ඉවර වෙනකම් ඉතින් අහගෙන හිටියා. අර අපි මොනවද ඒක ජස්ටිෆයි කරන්න හැමතිස්සෙම මොනවා හරි කියනවනේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ විස්තර ටික හොඳට දැනුණා. නමුත් අර කම්මැලි කියන ගතිය දැනෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ අපි සතිය වඩනවනේ දැන් ගොඩ කාලෙක ඉඳලා. ඉතින් අර කම්මැලි වෙනවයි කියන එක දන්නවා. නමුත් අර ඒකට මොනවාක්වත් කරන්න හිතෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් කම්මැලි කම නැති වෙලා යනකම් ඉන්නවයි කියලා හිතෙනවා. වෙන වැඩක් තියෙනවා. අත්‍යවශ්‍ය වැඩක් ආවොත් ඒක කරනවා. නමුත් එහෙම අර කම්මැලි කම නිදා අපිට නම් ඉතින් නිදා ගන්න chance එක තීරණය ස්වාමීන් වහන්සේ තවන්නට වගේ වෙන වැඩසටහන් නැති වෙලාවට වුණා. ඉතින් මට කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ අර කම්මැලි කම නැති කරගන්න බොහෝලාට ඉතින් අර ධර්මදේශනාවක් ඇහුමත් ඒක මට පස්සේ කරගත්තු වැඩ ටිකට බොහොම උපකාර ඊයේ හවස වැඩසටහනට සම්බන්ධ වෙලා රෑ කොහොම හරි අර කම්මැලිකම නැති වෙලා ගියා. ඒ ටික කල්පනා වෙනකොටම අර කරන්න ඕන වැඩ ටිකත් කරා ස්වාමීන් වහන්සේ. රෑ 11:00 මාර විතර නිකන් ඇහැරිලා ඉඳලා ඒ ටික කරගත්ත ස්වාමීන් වහන්සේ. ඒක ඉතින් ෂෙයා කරගන්න ඕනයි කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. බොහොමත් තින්
ඔය නදීප් කියන උත්සාහ ගන්න නිකන් මම කම්මැලිකම ජයගත්තා කියලා නේද?
ජයගත්තා
මම නම් කම්මැලි කමට පරාජය වුණා අයියේ. මම හොඳට නිතිය ගත්තා ඔය උදේ ඔය වෙලාවේ. හොඳලාට බණ ඇහුනේත් නෑ මට. ඒකට මටම ගුවාගෙන ගතිය. ඕක තමයි ඉතින් එක එක්කෙනාගේ හැටි තමයි. ඉතින් අප්පා ඉතින් මොකද කරන්නේ මේ. හැබැයි ඉතින් ඒ හැමදාම නිදියගෙන ඉන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා ඉතින්. නිකන් පොඩ්ඩක් දවසට නිකන් අපිට නිදිය ගන්න මොකද අකපෑයිද නිකන්. නදීප් කියන්නේ එහෙමද නිකන්.
මේ සොරිනාතර මං හිතන්නේ එහෙම
නෙකෝ. වාන්සලට බෑනේ කිව්වේ. මේ
එහෙම කරන්නේ නැහැ කියලා තමයි මට නම් ඉතින් ඇහෙලා තියෙන සොරිනාතර. කම්මැලි වෙන වෙලාවට කියන්නේ ලඩක් වගේ අසනීප තත්යක් නැත්තම් ඉතින් එහෙම කම්මැලි වෙන්නේ නැහැ කියලා තමයි මම අහලා තියෙන ස්වාමීන් වහන්සේ. ගැරින් නැති එහෙම අතේ.
කම්මැලි වෙන කට්ටිය ඉන්නවා කියලා ඒක දැනගන්න ඕනේ.
ඔව්.
එහෙම කට්ටියක් ඉන්නවා කියලා. කෙසේ නමුත් ඉතින් අර අත්නොහැර වැඩේ ඉන්නවා කියන එක තමයි අදාළ වෙන්නේ. දැන් මේක මේ දවසක දෙකක වැඩක් නෙමෙයිනේ. එතකොට ගොඩාක් වෙලාවට අර මේ ගොඩ දෙන්නට අර දිගට පැවැත්වීම තමයි අපහසු. දැන් අපි හිතමු දැන් අද මේ දවසේ මේ පැයකමාරක කාලයක් මේ ගත කරා. එතකොට ඕක දිගට දිගට සම්බන්ධ වෙන පිරිසකුත් මෙතන ඉන්නවා. අලුතෙන් සම්බන්ධ වෙන පිරිසකුත් මෙතන ඉන්නවා. එතකොට මේ ගත කරපු පැය දෙකේ ගත්තොත් අපිට මුකුත්ම වරදක් උනේ නැහැනේ. මුකුත් අකුසලයක් රැස් උනේ නැහැ. එතකොට ඔය පැය දෙකේ ඇති වටිනාකමට වැඩිය මේ පැය දෙක මෙහෙම ගත කිරීම නිසා අපිට ලැබිච්ච ආනිසංසය අපි මතක් කරලා බලන්න පුළුවන්. මේ පැය දෙක වෙන විදිහකට ගත කරා නම් අපේ ජීවිතවල තියෙන දේවල් එක ගත්තාම ගොඩක් වෙලාවට නෙගටිව් දෙයක් තමයි අපි දිහාට එන්නේ. එතකොට අර ලොකු මේකට සම්බන්ධ වෙලා ලොකු දෙයක් ලැබුණේ නැතත් විශේෂයෙන් ඔය පරණ කට්ටියට ඉතින් මේ අහපු ටිකමනේ නැවත අහන්නේ. නමුත් එහෙම නොලැබුණත් අන්න මොකද වෙන්නේ, මේ පැය දෙක නරකක් වුණේ නැහෙනි. සක්මනක පරියන්කේ ඉන්න පැයක් ගත්තොත් කිසිම වරදක් වෙන්නේ නැහෙනි. ඊට පස්සේ අර විදිහේ කමටහන් වார்த்தාවක් ලියන වෙලාවක් ගත්තොත් කිසි වරදක් වෙන්නේ නැහෙනි. ඔන්න ඔය විදිහට තමයි මේ ජීවිතේ පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට අපේ ජීවිතවල ගොඩාක් තියෙන්නේ වැරදි පැත්තට තමයි බර. වැරදි පැත්තට තමයි වෙලාවල් අපි ගන්නෙ. සාමාන්‍ය අර විදිහට විවිධ මිනිස්සු එක්ක ගැටෙනවා, රැකී රක්ෂා කරනවා, ටීවී බලනවා, ඔය එක එක ඒවා නිකරන්නේ. ඒවට ලොකු වෙලාවක් වැය වෙනවා. එතකොට ඒවා ඉම්පැක්ට් එකක් තිබිද්දී අපි කොහොමද මේ පුහුණුව දිහාවට ඉම්පැක්ට් එකක් ගන්නෙ? අන්න භාවනා පැයක් ඇතුළත මුකුත්ම වරදක් වෙන්නේ නැහැ. වරදක් වෙන්නේ නැහැ. මේ විදිහේ සාකච්ඡාවක් අහගෙන ඉන්දියා කියලා ඒ වෙන දෙයක යෙදුණා නම් අන්න ගොඩාක් වෙලාවට වැරදි දෙයක් තමයි අපි හිතන්නේ කල්පනා කරන්නේ ඒ දෙන්නේ. නමුත් මේ වෙලාවේ මේකට අවධානය දීලා ඉන්දීම තුලින්ම ඒකෙන් රැකුණා. ඔන්න විදිහට ටික 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 අර කාලෙත් එක්ක මේක කරගෙන කරගෙන යනකොට තමයි අපේ වෙනසක් පරිවර්තනයක් සඳහා ඉඩකඩක් විවර වෙන්නේ. එහෙම නැත්තම් අන්න කෙටි කාලීනව ගොඩාක් උත්සාහ කරත් අන්න මේ වැඩේ එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා කාලෙත් එක්ක දිගට පැවැත්වීමේ ශිල්පේ තමයි වැදගත් වෙන්නේ. ඒ අත්නොහැර පැවැත්වීමේ ශිල්පේ තමයි වැදගත් වෙන්නේ. ඒ විදිහට අර මොකක් හරි අලලා එලිලා ඉන්නවා. දැන් ඔය සතිපාසල් වැඩසටහන් වලට වගේ සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය ඒගොල්ලන්ගේ සාක්ෂිය දෙන්නේ ඒගොල්ලෝ කියන්නේ දැන් අවුරුදු 3ක් පුරාවට මම මේක කරනවා. හැමදාම සතියේ මේ පැය දෙක තුනක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට පස්සේ මේවා සැලසුම් කරනවා. ඒවා සඳහා වෙහෙසෙනවා. ඉතින් මේ විදිහට කල්පනා කරලා බැලුවාම වැඩියම බෙනිෆිට් එක ඇවිල්ලා තියෙන්නේ මට තමයි. මගේ කමටහන තමයි වැඩියම සුද්ධ වෙලා තියෙන්නේ මේ වැඩසටහනට සම්බන්ධ වීම තුලින් කියලා ඒගොල්ලෝ කියනවා. මොකද අර ඒක නොකර ඉඳියා නම් ඒ වෙලාව මොකටද වැය වෙන්නේ කියලා ගත්තොත් මොන් රට වටේ සවාරි ගහන්න, එහෙම නැත්නම් වෙන මොකක් හරි නාට්‍යයක් නටන්න, ඔය වගේ එකක් තමයි. ඉතින් අතරේ අන්න මේ වගේ දෙයකට වෙලාව වැය කරා, මේ වගේ දෙයකට යොමු වෙලා, ඒ වගේ දෙයකට අවධානය දීලා ඉඳියා. මොන ඕකම තමයි වැදගත් වෙන්නේ. ඕක දිගට දිගට කරනකොට අර මේක නිකන් power of habit නේ තියෙන්නේ. Creature of habit. මේ මනස කියන්නේ නිකන් ඇබ්බැහියට යන ගමනක් තියෙන්නේ. ඒ ඇබ්බැහිය වෙනස් වෙනවා කියන එක දවසින් දෙකකින් වෙන්නේ නැහැ. Negative පැත්තට තමයි අපේ momentum එක තියෙන්නේ. ඒක positive පැත්තට හරවන ටිකෙන් ටික ටිකෙන් ටික අන්න භාවනා පැයක් දිගට දිගට පවත්වනකොට මේ විදිහට මේ ධර්ම සාකච්ඡාවක හැමදාම සතියට සැරයක්වත් සම්බන්ධ වෙලා ඉන්නකොට කමටහන් වාතාවල් ලියනකොට ටික ටික එදිනෙදා ජීවිතෙත් සිහිය පුරුදු කරනකොට අන්න නොදැනීම අර හැබිචුවල් බිහේවිය එක වෙනස් වෙනවා. අර ඇබ්බැහියකට යන ගමන වෙනස් වෙනවා. ඒක තමයි ජීවිත පරිවර්තනය. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන දහම. එහෙම නැතුව ෂණික වේදේ වෙන්නේ නැහැ. ෂණික වේදේ ගන්න බෑ. ඉතින් අපි ක්‍රමානුකූලව ටිකෙන් ටික මොකකාරී එලිලා ඉන්න ඕනි. මේ වැඩසටහනකාරී එලිලා ඉන්න ඕනි. මමත් ඉතින් ආයෙ ඉඩක් තියුණොත් හැමදාම ඇවිල්ලා කොහොම හරි බණක් කියනවා. කියන්න හේතුව තමයි අර ඒ පැයේ එතකොට වෙන වැරදක් වෙන්නේ නැහැ නේ. ඒ පැයේ මේ 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 අර විදිහට නෙගටිව් පැත්තට යන්නේ නැහැ නේ. ඕක නොකර ඉඳියා කියන්නේ අනිවාර්යෙන් ඒ වෙලාවේ වෙන මොකක් හරි කතන්දරයක් තමයි. වෙන මොකක් හරි පිස්සුවක් තමයි. ඉතින් ওই විදිහට අපි නිකන් දක්ෂ වෙලා ටිකෙන් ටික මේක කරගෙන යනකොට කාලෙත් එක්ක අන්න ඇත්තටම මනුස්සයා අලුත් වෙලා වෙනස් වෙලා පරිවර්තනය වෙලා
මේ ලෝකෙ අත්දකින්න පවිදිහ පවා වෙනසකට භාජනය වෙලා. ඉතින් ඕක තමයි වැඩි. ඉතින් ඒකින්ද ඕම එලිලා අල්ලගෙන ඉන්න කියලා තමයි කියන්නේ වෙන්නේ. නදී බස් එකේ නැගලා ඉන්න එක තමයි ක්‍රමය. අපි ඉන්නේ බස් එකේනේ. දැන් දැන් මේ පහුගිය දවස්වල කට්ටිය අහනවා. දැන් ඔච්චර ඔය වැඩසටහන් වලට යන ඔච්චර වැඩ පටලෝගන තියෙන්නේ. දැන් මේ කරන්න ආපු දේ අමතක වෙලාද කියලා. එහෙම අහනවා. එතකොට මං කිව්වා හරි මම දැන් කරන්න ආපු දේ අමතකුණා කියලා කියමුකෝ. ගිහිල්ලා මොකද්ද කරන්නේ? මං ගිහිල්ලා මේ මේ කියන දේ කියලා දීලා එන එක තමයි කරන්නේ. එන්නේ කොහෙටද ආවොත් ඉස්සරහටම තමයි එන්නේ. ඉතින් ඔය ඕහොම ඕහොම කාලයක් ගෙවිගෙන ගෙවිගෙන යනකොට අපි කරන්නේම බලනකොට හොඳ දේවල්. නරක දෙයකට ඉඩක් ලැබිලාම නැති තරම්. ඒක තමයි වැඩි. බැලුවත් පේන්නේත් අන්න හොඳ දෙයක්ම තමයි. නරක දෙයක් නැහැ. කතා බහ කිරීම වුණත් හොඳ දෙයකට තමයි වැඩි අවධානයක් අරගන්නේ. කතා කරන්නේ. ඉතින් එහෙම එහෙම යනකොට අන නොදැනීම වෙනසක් පරිවර්තනය වෙලා තියෙනවා. එහෙම නැතුව නිකන් මේ කෙලෙස් ඔක්කොම දුරු කරනවා, තනි වෙලා දුරු කරනවා, මොකටවත් සම්බන්ධ වෙ නැතුව දුරු කරනවා, මේ විදිහට වනගත වෙලා දුරු කරනවා කියලා ගියපු කෙනෙක් ගොඩාක් වෙලාවට පටලිය ගන්නවා, පිස්සුවක් හදා ගන්නවා මිසක් වෙන වෙනසක් දැකලා නැහැ. ඇත්ත සුද්ධියක් දැකලා නැහැ. සමහර විට අද කාලේ ඉන්න ඇත්තොන්ගේ පින් මදි හිඳා වෙන්නේ නැති, අපේ පින් මදි හිඳා වෙන්නේ නැති, එහෙම නිකන් ඉවර වෙච්ච කෙනෙක්, එහෙම නිවනක් විවේකයක් ලං කරගත්ත කෙනෙක් දැකලා නැහැ. ගොඩාක් වෙලාවට මොකක් හරි අමතර පිස්සුවක් හදාගන්න එක තමයි කරන්නේ. ඒ වෙනුවට ටිකෙන් ටික ඔය වැඩ කේදිලා ඉන්න ගමන් දවසට කෝ ටිකක් ටිකක් භාවනාත් කරගෙන ඔහොම ඔහොම ඉන්නවා. ඉන්නවා. ඉන්නකොට ඉන්නකොට තමයි මේ වැඩේ වෙනස වෙන්නේ. අර වැරදි දේවල්, වැරදි පැතිවලට තියෙන නැඹුරු අඩුයි. ඒ අඩු පරිසරයක තමයි අපි ඉන්නේ. අර විදිහට ගියත් කියන්නේ මේ පුහුණුව ගැන. මේ විදිහට ආවත් එන්නේ ආපහු නිස්සරණ වණේට. ඔය විදිහට ඉහිමෙම ඉන්නකොට කාලයක් යනකොට ඇත්තටම මේ වෙනසක් පරිවර්තනය වෙනවා කියන පොරොන්දුව තමයි බුදුරජාණන් වහන්සේ අපිට දෙන්නේ. ඒකනේ හතක් කරන් කියන්නේ. හතක් කරන් කියන්නේ අවුරුදු. අවුරුදු හතක් මේකේ වැටිලා ටික ටික කරගෙන ඉන්නවා කියන එක. ෆුල් ටයිම් භාවනා කරන්න තමාරුනේ හතක් කිව්වම. එහෙම නොවෙන්න පුළුවන්. හරි. කමක් නැහැ. මේ විදිහට ඒදිලා ඇදිලා ඉන්නවා. ඉන්නකොට ඉන්නකොට තේරෙනවා අන්න ඇත්තටම හතක් වගේ යනකොට මේ විදිහේ පුහුණුවක් ප්‍රතිපදාවක් නිසා අන්න මේ පරිවර්තනය වෙලා තියෙනවා. අන්න ඒක තමයි අදාළ, ඒක තමයි ක්‍රමවේදය කියලා මතක් කරන්න තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොමත්මින් සාදු සාදු සාදු.
හොඳයි, එහෙනම් අපි අවසන් කරමු.
ස්වාමීන් වහන්සේ කෙටි 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 ප්‍රකාශනයක් කියන්නේ මේ වහන්සේ මේ නිදිමත ගැන මේ ඒකාකාරීකම ගැන කිව්වින්ද මේ මගේ ස්වාමීන් වහන්සේ කා මාස මහිතන මේ තුන්වෙනි මාසයේ වගේ ගියේ මේ උන්ටම නිදාගන්න ස්වාමීන් වහන්සේ පර්යංකේ. හැබැයි නිදාගෙන නැගිට්ටම ටිකක් සනීපයක් තියෙනවා. ඉතින් ඒකත් හොඳයි කියලා. ඒවට ස්වාමීන් වහන්සේ මේ මෑතක පොඩි දැක්කා මේ සක්මනේ එහෙම තියෙන ඒකාකාරීකමට ටිකක් වෙනතට වඩා ඉතින් පොඩ්ඩක් ටිකක් වැඩිපුර අවධානයක් යොමු කරලා වැඩ කරන් යනකොට සෝන්සේ දැනුවත් භාවය කියන එක ගැන ටිකක් පරංකේදිත් ආස්වාස ප්‍රසවාස ගැන වෙනදට වඩා ටිකක් දැනුවත් වීම වැඩි වුණා. ඒ කියන්නේ ආස්වාසය හෙදිරිලා ප්‍රසවාසයක් වෙනකොට දෙකම එක වගේ වෙනවා කියලා දැන් තේරෙනවා සෝන්සේ. ඒ කියන්නේ නෑ, හුස්ම රැල්ලත් එක්කම ප්‍රසවාසෙත් පිට වෙලා හැනෝ ඉන්සෝන්සේ. එතකොට මේ දැන් ටික ටික ඒ කම්මැලිකම ටික ටික අඩු වෙගෙන යන බව පේනවා පරංකේදී. මට හිතන වහන්සේට බොහොමත්ම පින් ලබා දීපු උපදෙස් වලට මේ ප්‍රකාශයක් විදිහට දැනුවත් කරා. අවසරයි.
ඔව්, ඒක තමයි. දැන් පරියන්කේ නිින්ද යනවා කියන, හොඳටම නිින්ද යනවා කියන ප්‍රකාශයම විමසලා බලන්න වටිනවා. එකක් තමයි ඉරියව්ව මොකද්ද කියලා. සාමාන්‍යයෙන් පුටුවල භාවනා කරන්න යන කට්ටියට නිින්ද යනවා. ආසනයේ සැප වැඩිනේ. එහෙම වෙන්න පුළුවන්. සාමාන්‍ය පරියන්ක ඉරියව්වක වාඩි වෙලා බිම වාඩි වෙලා ඉන්නවා නම් මේ නිින්ද යනවා කියන එක නිින්ද කියන වචනේ සාධාරණයිද නිින්ද කියන වචනේ හරිද කියලා විමසන්න වෙනවා. ඔය සමහර වෙලාවට කමඨාන් සුද්ධ නොවුනහම අර හිත විවේක වෙනකොට එන තත්වයක් වුණත් අපි නිින්දක් කියලා ලේබල් ගහනවා. ඒකින්ද ඒවා විමසිය යුතුයි. කොමාරි පරියන්ක ඉඳියානේ මේ නිින්ද කියලා මේක අත්හැරී නෑනේ. ඒක වැදගත්. මොකද ගොඩාක් වෙලාවට එන ස්වභාව හිත ලීන වීමක් මිසක් නිින්දක් නෙමෙයි. මම මේ කියන්නේ පුටු සැටි එක සෝෆා එකක වාඩි වෙලා භාවනා කරා නම් වගේ නිින්ද යන එක හරි. හැබැයි මේ පරියන්ක ඉරියව්වක එහෙම ලේසියෙන් නිින්ද යන්න තමාරුයිනේ. නිදිය ගන්න කට්ටිය ඉන්නවා, ඔය ගොරවන කට්ටියත් ඉන්නවා. කෙසේ නමුත් අර මේ දිගට දිගට කරනකොට මේක ඇත්තටම නිින්දක්ද කියලා විමසන්නත් වටිනවා. කොහොම කාරිකමක් නැහැ, ඒකත් එක්ක ඉඳීම තුළ අන්න තේරෙනවා කාලෙකට මේ නිදිමත වගේ එකක් එනවා. කාලෙකට ඒක අඩු වෙලා අර විදිහට වැඩි වැඩියෙන් අවදි භාවයක් එනවා. දිගට පැවැත්වීම, දිගට කිරීම තුළින් ඔය මොන බාධක වුණත් හරහා යන්න පුළුවන්. ඒ විශ්වාසය දිනු වෙලා තියෙනවා නේ, ඒක හොඳයි. ඒ විශ්වාසයෙන් දිගට දිගට යෙදෙමු කරගෙන යන්න.
එහෙමයි සෙන්ස, බොහොමත්ම පිං වහන්සේ අද දින ධර්ම දේශනාවත් සාකච්ඡා වාර්යත් සහභාගී වුණ අපට ලොකු උපදෙස් රාශියක් ලබා දුන්නා. වහන්සේ බලාපොරොත්තු වෙන්නේ සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන් සිදුවෙත මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්
සරණයි. සල් හොඳයි, එහෙනම් කට්ටිය පිං අනුමෝදන් කරලා ආවර කරන්න, අපි මෙහෙන් විසන්ති වෙනවා.
එහෙමයි සෙන්ස.